පිහිටුවටම නිවන් මාර්ගයේ වෙන්නේ නැහැ. දහම දන්නේ නැති කෙනෙකුටත් සතිය පිහිටන්න පුළුවන් නේද? අව්‍යානස් කියලා සිහියෙන් ඉන්න කියලා කියන්න පුළුවන්. කිසිම ධර්මයක් කියන්නේ නැතු. සිහියෙන් ඉන්න කියලා. එහෙම කරපු අය හිටියා ඉන්දියාවේ. අපි සතිය පිහිටවන එකයි බුදුදහමෙන් කියපු සතිය කියන එකයි තේරුම් ගන්නවා.
වෙන සතිය
ලොකු වෙන සතිය. මොකද බුදුහාමුදුරුවෝ සතිය විතරක් නෙමෙයි පිහිටන්න කියන්නේ. සතිපට්ඨානේ සූත්‍රෙදි කියනවා වචන තුනක් තියෙනවා. ආතාපි සම්පජානෝ සතිම. සතිය කියන්නේ එකක් විතර. ඒක යෙදෙන්න තියෙන සම්පජානය කියන නුවණ. නුවණයි සතියයි දෙකම යෙදෙනවා. ඒ දෙක යෙදන්න වීරය කරන්න ඕන ආකාපි සම්පජාන සතිය. ඒ තුනම එනකොට තමයි මේ නිවන් මාර්ගය. නිකම් අපි සිහිය තියාගෙන ඉන්නවා කිව්වට ඒක දහම දැකීම වෙන්නේ නැහැ. සිහිය පිළිටන. දහම දකින්න නම් මම ගොඩක් කියා දුන්නේ සම්මා දිට්ඨිය යෙදෙන්න. මොකටද මේ සිහිය පිළිටන්නේ? කොට සිහිය පිළිටනකොට කියනවා අපේ කෙලෙස් යටපත් වෙන්න ඕන, උපන් කෙලෙස් යටපත් වෙන්න ඕන. නූපන් ඒව මතු වෙන්න බෑ. නේද? එකම අලුත් කුසල් ඇති වෙන්න ඕන, දින කුසල් වැඩි දියුණු වෙන්න ඕන. මේ දේවල් ටිකක් තියෙනවා. ඒක සම්මා දිට්ඨියේ මම පෙන්නවා. දැන් ලෝකෙට අයිති හරි දැක්මකුත් තියෙනවා සම්මා දිට්ඨිය. ලෝකෙන් එතෙර වෙන, ලෝකෙන් මිදෙන, එහෙම නැත්නම් ලෝකෝත්තර වෙන සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒ ලෝකෙ නිදෙන සම්මාදිට්ඨිය පෙන්වන්නේ බුදුදහමේ විතරයි. අනිත් ආගම්වල තියෙන සම්මාදිට්ඨිය සමාජයේ හොඳට ගන්න කියා දෙන ටිකක් තියෙනවා. නේද? ඒනම් හිතියහම හොඳට සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි නැවත උපදින එක නවතින්නේ නැහැ.
හැබැයි ඒගොල්ලෝ කවදා
හරි දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවන්. මේ සසරෙන් ගැලවෙන්නේ. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ සසරෙන් ගැලවෙන හැටි. ලෝකෙන් එතර වෙන හැටි. නැවත නූපදින හැටි. ඒකට ඒකට නිකම්ම සිහිය පිහිටුවටමද? තව එකක් කියදෙන්න ඕන. ඒක තමයි සම්පජානීය කියන නුවණ. ඒ නුවණ ගන්න තමයි ධහමක් අහලා තේරුම් ගන්න ඕන ලෝකෙ මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකක්? මොකදයි බුදු කෙනෙක් පෙන්වන්නේ? හරි. ඒක තේරුම් අරන් සිහිය පිහිටුවොත් සිහිය පිහිටන්නේ ලෝකෙන් එතර වෙන්න. නිකාම්ම මේ මොහොතේ සතුටෙන් ඉන්න නෙවෙයි. මේ මොහොතේ සතුටෙන් ඉඳීම කොහොමද එනවා? ඒකම ලෝකෙන් එතර වෙන්න උදව් වීමකුත් වෙනවා. නිවන් මාර්ගයේ වැඩීමකුත් වෙනවා. ඔතනයි දැන් දහමක් අහපු කෙනාගේයි නැති කෙනාගේයි වෙනස. දහම දන්නේ නැතුවත් හොඳ වැඩ කරන්න පුළුවන්. ඒක හොඳයි. ඒකෙන් ඇයිදන් අර දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් නේද? ඒ කොහේ ගියත් ආයේ ඉව ඉවර වෙනකොට අපහු වෙනවා. පායට වුණත් යන්න පුළුවන්. හින්දාර සසරේ භයානකකමෙන් ගැලවිලා නැහැ. පැහැදිලි.
ඒකට සංසාරයෙන් තවතාවකින්
සංසාරය. ඒක 아무තෙන් දික්වීමක් නෙමෙයි. ඉතින් ඒක නොකරන අයත් සංසාරය යනවා. ඒක කරන අයත් සංසාරය යනවා. සංසාරයෙන් ගැලවෙන්නේ. හරි. ඒක කරන අය ඉතින් ටිකක් කල හොඳ ප්‍රතිඵල ලබනවා. නේද? එනාට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සසරේ යන අය වැඩි හරියක් ගත කරන්නේ කොහෙද? සුගති වලද දුගති වලද? දුගති වල. ඉතින් තාවකාලිකව අපි දිව්‍ය ලෝකේ ගියා, මනුස්ස ලෝකේ ගියා කියලා වැඩක් නැහැ. අන්තිමට බලනකොට වැඩි හරියක් ගත කරන්නේ සතර අපායයි. දුගති. ඒ හින්දා තමයි මේක තේරුම් ගන්න මේකෙන් නිදෙන මාර්ගයකට වැටෙනවා. ලෝකෝත්තර ආයේ උපදින එක නවත්තන විදිහක්ම හොයා ගන්නවා. ඒක පෙන්නුම් කරන්න තමයි දැන් බුදුදහමක් තියෙන්නේ. එතෙන්දී දැන් අපි මෙච්චර කල් කරපු එකයි ඒකට වෙනස් වුණත් කරන්න දෙයක් නැහැ. ඒක වෙනස් නම් අපි වෙනස් වෙන්න ඕන. ලෝකෙම ඉදෙන්න. සමහර විට මෙච්චර කල් කරපුවා බුදුදහම නොවෙන්න පුළුවන්. හොඳ දේවල් වෙන්න පුළුවන්. එතකොට අපි දහම අහලා තේරුම් ගන්න ඕනේ මොකද්ද ලෝකෙන් එතකොට පින් කරන්න කියනවා. ඔව් පින් කරන්න එපා කිව්වේ නැහැ. පින් කරන එක හොඳයි. හැබැයි පින් කිරීම
දික් වෙනවනේ.
දික් වෙනව නෙමෙයි ඉතින් පින් කළත් සසර යනවා, පව් කළත් සසර යනවා. ආයි අන්තිෙන් දික් කරන්න ද යන්නේ. ඊතර වෙන්නේ. සසර නවතින්නේ. අමුතුවෙන් දික් කරනවා කියලා එකක් නැහැ. අපි සතරේ මිදෙනවද සතරේ යනවද?
එච්චර. ඒව විඳින්න ජීවිතයේ උදිසප විඳින්න.
පින් කරාම ඒවට ලැබෙන්නේ හොඳ විපාක. හැබැයි සසරේ යන. සසරේ යෑම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුකක් විදිහට. ඒකයි මම කියේ ඒවා తాවකාලික සැපක්. තාවකාලික සැප තියෙන්නේ අර දෙන්නන්නේ කපුලුව වතුර එකකට දාලා නටවනකන් වතුරේ හොඳට පීනනවා සැපයි කියලා. රත් වෙන. ඊට පස්සේ තමයි දුක දැනෙන්නේ. ඉතින් අර තාවකාලික සැපක් තියෙනවා. එතකොට අපි සසරෙන් එතර වෙන හැටි හොයන්නේ නැතුව පින් විතරක් කර කර හිටියොත් ඒ වගේ දෙයක් වෙන්නේ. පින් කරන්න එපා කියලා නේ. පව් කරනවට වඩා හොඳයි පින් කරන්න. හැබැයි ඒක බුදුදහමේ තරම් නෙමෙයි අනිත් ආගම් වලත් තියෙනවා. නේද? නරක වැඩ කරන්න එපා හොඳ වැඩ කරන්න. ඔව් අපි නිවනට හරවන්න නම් ඉතින් නිවන් මාර්ගය ගැන අවබෝධයක් ගන්න ඕනේ. නේද? ඒක තමයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙනවා දුක පිළිබඳ ඥානය, දුක්ඛ සමුදය, කියන්නේ දුක හටගන්නේ ඇයි කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධය මොකද්ද කියලා දැනගන්නවා. එහෙම කෙනාට තමයි මාර්ගය. ඒකට අපි දුක අඳුරගන්නත් ඕන, දුක්ඛ නිරෝධය අඳුරගන්නත් ඕන. ඒක පස්සේ හම්බ වෙනව නෙවෙයි. දුක කියන්නේ මේකයි, දුක්ඛ නිරෝධය මේකයි කියලා අවබෝධයක් තියෙන කෙනාට තමයි නිරෝධ කරන මාර්ගය. එතකොට දුක කියලා කෙටියෙන් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මොනවාද? පංච උපාදානස්කන්ධය. නේද? දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය දැන් දන්නවනේ නේද? මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ඔය පහ දැඩිව අරගෙන නම් උපාදානය කියනවා නේද? රූපය අපි දැඩිව බාර අරගෙන නම් රූප උපාදානයි. වේදනාව දැඩිව බාර අරන්න වේදනා උපාදානයි. සංඥාව එහෙම අරන්න සංඥා උපාදානයි. සංකාරය දැඩිව පිළි අරන්න සංකාර උපාදානයි. විඥානය දැඩිව බාර අරන්න විඥාන උපාදානයි. ওই ටිකට බුදුහාමුදුරුවෝ පෙන්වනවා දුක කියලා. එතකොට අපි රූපයක් දැඩිව බාර අරන්නම් තේරුම් ගන්න ඕන ධර්මයට අනුව ඒක දුක. අපිට තාම ඒක දුක කියලා සමහර විට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නේද? එනකට බුද්ධ දේශනාවට අනුව රූප උපාදානය කියන්නේ දුක. ශරීරය රූපය. තව රූප තියෙනවා නම් ඒවත් රූප. තවත් තියෙනවනේ අපිට වට පිටාවේ රූප නේද? ශරීරේ විතරක් නෙවෙයි. ශරීරයත් රූපයක්, අනිත් අපි රූප කියලා හිතන ඔක්කොම රූප. දැන් අපට පේන සේරම රූප. ඇහැට පෙනිලා අපි තියනවා කියලා හිතනවනේ වට පිටා. ඒව සේරම රූප. ශරීරේ තියනවා කියලා දන්නේ ඉතින් පේන හින්දා. දැන් මෙතන මේ ශරීර ගොඩක් තියනවා කියලා දන්නේ කොහොමද? එහෙන් දැකලා මිනිස්සු විතරක් නෙමෙයි සත්ත්ව ශරීර වෙන්න පුළුවන්. ඊළඟට පණ නැති ඒවත් තියෙන රූප. හරි? පණ තියෙන රූපත් තියෙනවා, පණ නැති රූපත් තියෙනවා. ඊළඟට මගේ කියන රූපත් තියෙනවා, මගේ නොවන රූපත් තියෙනවා. මගේ මම කියන රූපෙකුත් තියෙනවා නේද? මොකද්ද මම කියන රූපේ? තමන්ගේ ශරීරය. මගේ කියලා කියනවා නේද? ඒකට ඒකෙන් එළියේ දේවල් ඔක්කොම අපට බාහිර රූප. නේද? ඒකට බාහිර රූපයක් කියලායි, අභ්‍යන්තර රූපයක් කියලායි අපි බෙදෙන ස්වභාවයක් තියෙනවා ඇහැට පේන දේවල්. දැන් බලන්න තමන්ගේ අත ඇහැට පෙනුනොත් මේක අභ්‍යන්තර මගේ. නේද? මගේ ශරීරික.
හැබැයි මගේ නෑ කියලා කියනවා.
ඒ කිව්වට හරියන්නේ නැහැ. අපද දැන් හිතට දැනෙන්න ඕනේ. මගේ යත කියලානේ හිතෙන්නේ. ඒ අපි ලෝකේ දකින ස්වභාවය. නුවණින් දකින හැටි නෙවෙයි. දැන් නුවණින් දකින්න අපි හොයන්න ඕනේ මේක මගේද කියලා හොයන්න ඕනේ. ප්‍රඥාවෙන් විමසන්න ඕනේ මේක මගේද, මේ අතක් තියනවා මේක මගේද. දැන් බලන්න ඇහැට පේන්නේ ඇහෙන් පිට දේවල්ද ඇතුලේ දේවල්ද? ඇහැට එළියේ තියෙන මොන නේද? දැන් අපි කණ්ණාඩියක් ගත්තොත් කණ්ණාඩියේ රූප හැදෙන්නේ කණ්ණාඩිය ඉස්සරහයිවද පිටිපස්සේවද? ඉස්සරහයිව විතරයි නේද? ඒත් ඇහත් නිකන් කණ්ණාඩියක් වගේ. ඇහෙන් ඉස්සරහ දේවල් ටික විතරයි ඇහැට දකින්න පුළුවන්. පුළුවන්ද පිටිපස්ස දකින්න? කන්නාඩිය
කලෙක්ෂන් කියලා පින්තූරයක මලක් හරි මොනවා හරි ඉදට ආවල් ගන්න පුළුවන් නම් ඒක.
එතකොට ඇහෙන්නේ නෙමෙයි.
එතකොට ඇහෙන්නේ.
එතකොට හිතේ. නැහැ දැන් ඇහෙන්නේ ඇහෙන්.
මේ මල ආයි මෙව කරනවා මේක හිතේ එන්නේ.
ඇහෙට. ඒ ඇහෙන් දැකලා හිතේ තියාගත්තු හින්දා තමයි අර ඊට පස්සේ මේවා තියෙනවා කියලා අපි දන්නේ. නැතුව දැන් ඇහෙන් දැකලා නෙවෙයි. නේද? එතකොට අපිට ඇහෙන් දකින්න පුළුවන් ඇහැ ඉදිරිපිට දෙයක් විතරයි.
එබෙදෙත්ත් විතරයි.
කොයි එලා වුණා? කවදාවත් දැන් ඔළුවේ පිටිපස්ස දකින්න බෑ. පුළුවන් බෑ ඇහෙන් දකින්න පුළුවන් ඉස්සරහා විතරයි. නේද? එතකොට ඇහෙන් දැක්කලා මොනවා හරි රූප තියෙනවා කියලා දැනගන්නා නම් ඇහැට ඉස්සරහා බාහිර ඇහැට බාහිර වෙනවා නේද? ඇහෙන් එළියේ තියෙන දේවල් තමයි ඇහෙන් දැනගන්නේ. හැබැයි ඇහෙන් එළියේ තිබුණට අපි ඔක බෙදනවා මේ මගේ රූප ටිකකුයි මගේ නොවන එළියේ තියෙන රූප ටිකකුයි කියලා. ඇහෙන් පේන දේවල් බෙදනවා මට අයිති නැත්නම් අභ්‍යන්තර රූපයි බාහිර රූපයි. මට අයිති කියන්නේ මගේ ශරීරය කියන ටික. ශරීරයෙන් පිටත් මට අයිති කරගන්නවා ඊට පස්සේ. මම කියලා ගන්නේ ශරීරය. හරි. දැන් මේ අත මම මගේ කියලා ගන්න මගේ ශරීරයට අයිති නේ. බැරි වෙලාවට ડોක්ටර් කෙනෙක් කිව්වොත් ඔය අත කපන්න කියලා. ඔය අත තිබුණොත් නම් මැරෙනවා. කැපුවොත් නම් ජීවිතේ බේරන්න පුළුවන්. ඒතර මොකක් කියයි? කපන්න කියයිද එපා කියයි? කැපුවේ නැත්තම් මැරෙනවා කියලා ડોක්ටර් කියනවා. ඔයාට චොයිස් එකක් තියෙනවා. ඔව් අත කැපුවොත් නම් සනීප කරන්න පුළුවන්. අත තිබුණොත් නම් ඕක ඇඟටත් ගිහිල්ලා මැරෙනවා. දැන් වාට ඩිෂන් එකක් ගන්න කියලා. කපන්න තමයි කියන්නේ නේද? මෙච්චර කල් මගේ කිව්වට හරියන්නේ නැහැ. ඈ දැන් කපලා අපි හිතමු අත පැත්තක තියෙනවා දැන් මේක බෑන්ඩේජ් කරලා තුවාලේ තියෙනවා දැන් අර අත මගේ අතද මගේ ශරීරයට අයිතිද එතකොට අයිති නෑ ඇහැට පේනවා තාම නේද බලන්න ඇහැට පෙනුනටම මගේ කියන්න පුළුවන්ද දැන් ඒක ඇඟිලි නමන්න බෑ නේද දිගාරින්න බෑ Tamanට control කරන්න බෑ එතකොට මගේද මට පාලනය කරන්න පුළුවන් නම් තමයි මගේ ඒ දැන් මොනින් හිතන්නේ
ඒක මම කරපු එකක් නෙවෙයි ඒක ඒ වුණා කන්ට්‍රෝල් එක නෑ මගේ අත වුණා
අනේ එහෙම තමයි දැන් හොයන්න ඕන මගේ අත කියලා හිතුවට මට තියෙනවද කන්ට්‍රෝල් එක
කම්ප්ලීට් කන්ට්‍රෝල් නෑ
හරි දැන් මෙතන තියෙද්දී අපිට හිතනවා ටිකක් තියෙනවා කියලා නේද කපලා අයින් කළොත් එහෙම එහෙම නෑ එතකොට මම කියන්නේ දැන් අපි ඕකත් තේින්නේ ටිකක් නුවණින් හිතුවොත් විතරයි නේද? නැත්නම් මගේ අත කියන එකේම ඉන්නේ අපි. ඒකට මේ
අර
ආයේ ශරීරයට ඇටච් කරනවා නේද?
ඒ කියන්නේ
එතකොට
ඒ
වගේ
නිකම්ම සමීපෙන් ඉන්න කොටනේ.
දැන් ඒ වගේ තමයි ඕගොල්ලෝ ඔය දැන් ඇඳන් ඉන්න ඇඳුම්. ඒවත් නිකම් මගේ කියලා නේද ගන්න? මම මගේ කොටසක් කියලා නේද? අර වගේ නෝරට මම අයිති කරගෙන නේද? අරකත් ඒ වගේ නේද? ගැලවිලා ගියාටක් ආයේ මූට්ටු කළා
කියන්නේ. ඒක උනේ මේ ජීවිතේ මේ වටරණිය හරිය අමාරුයි. මොකද ඒකට හැම එකම අනිත්‍යයි අනිත්‍යයි නෑ. ඉතින් මොනවද තියෙන්නේ? හැබැයි අපි දැන් ඉපදුම හින්දා අපිට මේවා කරගෙන යන්න තියෙනවා. නේද?
කරගෙන යන එක නෙවෙයි මේ කතා කරන්නේ මේ මොකද්ද කියලා දැන් නුවණින් හොයන්න. මේක ඇත්තටම මමද? ඇත්තටම මගේද? මේ ශරීරය. කරන්නේ දෙයි වෙනම කරගෙන යන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න ලෝකේ යම එකෙන් මිදෙන්න විදිහක් තියෙනවා. මිදෙන්න නුවණින් දකින්න. නේද? ප්‍රඥාවෙන් දකින්න. අපි මෙච්චර කල් පිළිගත්ත ලෝකේ ආ දකින විදිහට නෙවෙයි ඇත්ත ඇති හැටියට දකිනවා. ඒ කියන්නේ අපි කැමති විදිහට නෙවෙයි. අපි කැමති වුණත් අකමැති වුණත් ඇත්ත ඇති හැටියට දකින්න තේරුම් ගන්න. මේකට තමයි බුදුදහම කියන්නේ. අපි කැමතිද අකමැතිද කියන එක ඒ තම තමන්ගේ වැඩ. සත්‍ය දකින්න අවබෝධ කරගන්න. මේකට බුදුදහම කියන්නේ. බුදුහාඳුරෝ පෙන්නවා සත්‍ය දැක්කොත් දුක ඉතුරු නැතුව නැති වෙනවා.
ඒ ප්‍රේරණය TV එකේ
හිතන්නේ මේ දුක ගැන විතරයි කියන්නේ කියලා. දුක ගැන කියන්නේ දුකෙන් මිදෙන්න විදියක් තියෙනවා කියලා මිදෙන හැටි පෙන්නනවා. නේද? දැන් දුක තියෙනවා කියලා දන්නේ නැති කෙනා අර පළඟැටියෝ වගේනේ. දැල්ලට පණින පළඟැටියෝ. ඇයි දැල්ලට පණින්නේ? දැල්ල සපයි කියලා හිතලා. නේද?
මම
දුක ගැන කතා කරන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ඔතන දුකයි කියලා අපු දුක ගැන කතා කරන්නේ නැපා. දැන් දුක ගැන කතා කරන කෙනා නේද? ඔය දැල්ලට පැනනොත් පිච්චෙනවා ඔතන දුකයි කියලා කතා කරන කෙනා නේද පණින් නැතුව ඉන්නේ? හ්ම්? තේනවා? දුක අවබෝධ කරන කෙනා තමයි දුකෙන් මිදෙන්නේ. දුක ගැන දන්නේ නැති කෙනා නොදන්න කමටම දුකට වැටෙනවා. අර දැල්ලට පණින පළඟැටියෝ. හ්ම්? ඒ සමහරු හිතනවා දුක ගැන කතා කරන එක දුක් විඳීමක් කියලා. එහෙම වෙන්නේ නැහැ
නේද? දුක
දුක අවබෝධ කිරීමයි දුක මිදීමයි කියන්නේද? දුක ගැන කතා කරන්නේ දුකටපත් නොවීම. ඉස්සරහට දුකක් එන්න තියෙනා නම් අපි කලින් දැනගෙන හිටියොත් ඒ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒක ගැන දන්නේ නැති කෙනා දුකටපත් වෙයි. හරි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේම මේ දුක්ඛ සත්‍ය කියන එක ඒක පිරිසිඳ දකින්න ඕන එකක්. අවබෝධ කරන්න ඕන එකක්. ඇත්ත ඇති හැටියට දකින්න ඕන එකක් දුක කියන එක. දුක කියන එක දැක්කේ නැත්නම් ඉතින් කවුරුත් දුකෙන් මිදෙන්න හිතන්නේ නැහැ. දුකයි කියලා දන්නේ නැත්නම්. ඒ සමහරව අහනවනේ නේද මොකටද ඔයගොල්ලෝ භාවනා කරන්නේ? අපට කිසිදු ගන්න නැහැ නේ අපි මේ හොඳට ඉන්නවා. ඔව්
අන්න ඒක තමයි මම කියන්නේ. ඒගොල්ලන් සාමාන්‍ය ජීවිතේ ගෙනින්න විදිහ ඒගොල්ලන්ට ඒක හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් ගෙන ගෙනිච්චට අපේ ජීවිතේ අපි අනිත්‍යෙම හිතනවා. මේක හරි නෑ. මේක හරි නෑ. මේක කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නෑ.
එහෙම හිතන කෙනාටනේ මේ පැත්ත පේන්නේ. එහෙම හිතන්නේ නැති කෙනාට කවදාවත් දුක පේන්නේ නැහැ, දුකෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. අර දැල්ලට පණින පළඟැටියෝ වගේ.
හැබැයි ඒක මැදි දැන් අද මාමුරෝ කිව්වේ අපි මෙච්චර දැන් හැමෝම හිතන්නේ දාන දෙන එක, පන්සලට ගිහිල්ලා මල් පූජා කරන එක, ඒවා ඔක්කොම කරන එක
හොඳයි.
හොඳයි.
ඒක තමයි මේ කියන්නේ. හොඳ වැඩ කරන එකයි ලෝකෙන් මිදෙන්න උත්සාහ කරන එකයි දෙකක්.
ඒක පළවෙනි අඩිය නෙමෙයි. ඒක පළවෙනි අඩිය නෙමෙයි. ඉතින් ඒක
තමයි. ඉතින් හැමදාම පළවෙනි අඩිය නම් තියන්නේ එතකොට. දෙවෙනි අඩියට යන්නේ නැහැ.
ඉතින් දැන් මෙච්චර කාල මෙච්චර අවුරුදු ගානක් අපි මේ තාම මේක පඩියනේ.
ඒක තමයි. අන්න ඔයක තේරුම් ගන්න. ඒ පළවෙනි අඩිය තියලා හින්දා තමයි මනුස්සයෙක් කියලා ඉපදුනේ. ධර්මයක් අහන්න ලැබුණේ.
මට හිතෙනවා අපි අඩියක්වත් අරන්නේ.
ඒක හරි. දැන් ඔය පින් කර කර ඉඳලා පළවෙනි අඩියම ඉඳලා මැරිලා ගියොත් ආයේ කවදාවත් ආයේ ධර්මයක් අහන්න හම්බෙයිද? ඊට පස්සේ නෙමෙයි. මේ සැරේ දෙවෙනි අඩිය තිබ්බොත් ඔන්න යන්න පුළුවන්. ධර්මයක් තියෙන කාලෙක විතරයි ඕක කරන්න පුළුවන්.
ඔව් බලට අරකට ස්ට්‍රීම් මේක කියනවා, මාර්ගයට කියනවා, අනිත් කියලා. හැබැයි අපිට තේරුමක් නැහැ.
ඒක තේරුම් ගන්න තමයි තින් ධර්මය අහන්න නුවණින් විමසන්න කියන්නේ. ඈ? ඥානතෝ පස්සතෝ. අහන්න නුවණින් දකින්න. ඥානතෝ කියන්නේ අහන, පස්සතෝ කියන්නේ නුවණින් ඒවා සිහි කරන්න. ඔය දෙක නැති කෙනාට මාර්ගයට වැටෙන්න බෑ. ධර්ම මාර්ගයට වැටෙන්න බෑ. මොකද මේක බුදු කෙනෙකුට විතරයි මේක හොයාගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට බෑ.
අපි බුදු කෙනෙක් වෙන්න ගෑනිලා මොකක්ද තියෙනවද?
බුදු වෙන්න ඕනේ නෑ. දැන් බුදු දහම තියෙනවානේ ඒක අහන්න. රහත් වෙන්න පුළුවන්.
කරන්න
ඕන එක තමයි මේ කියන්නේ. කරන්න ඕන පටන් ගන්න කියලා තියෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය ඇති කරගන්න. ලෝකෙන් එතර වෙන මාර්ගය මොකද්ද කියලා දැක්මක් ඇති කරගන්න. ඒක නිකන් ඇති වෙන්න ඒක දහමෙමයි තියෙන්නේ. ඒක ඇති කරගන්න විදිහ තමයි මං කිව්වේ ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැනගන්න. කොච්චර ඉගෙනුවත් තාම දන්නේ නැහැ කියලා කියනවා. දැන් දන්නවද ලෝකේ මොකද්ද? සම්මුතිය ලෝකේ අටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? ඒ ටික දන්නවද? මාර්ගය දන්නේ නැහැ කියලා. ලෝකේ මොකද්ද ඇහුවොත් නම් කියයි ඔය වටපිටාවේ තියෙන්නේ ලෝකේ. නේද? ඒ ලෝකේ තමයි අපිත් තියෙන්නේ. ඈ මගේ ශරීරය තියෙන්නේ ලෝකේ, බාහිර රූප තියෙන්නේ ලෝකේ. ඒක තමයි ඔය ඉස්සෙල්ලා කිව්වේ. මේ ලෝකේ තියෙනවා කියලා දැනගත් එක හොඳ එහෙන් දැකලා නේද? එහෙන් දකින්න රූප අපි බෙදුවා මම නැත්තම් මටයි ති මගේ ශරීරයටයි ති ටික තියෙනවා. ඒකෙන් බාහිර දේවල් තියෙනවා. ඕවටනේ අපි ලෝකේ කියන්නේ. නේද? එතකොට ලෝකෙට අයිති දේ අපි දෙකකට බෙදලා තියෙනවා. මමයි එළියේ තියෙන බාහිර දේවල්. හරි? ඒ ලෝකෙට අයිති දැක්මන්නේ ඕක කලේ. දහමක් අහලා නෙවෙයිනේ අපේ පුරුද්දට නේ ඕක කලේ. නේද? මට අයිති ශරීරයක් තියෙනවා, එළියෙත් රූප තියෙනවා. දැන් දහමෙන් කරන්නේ මොකද්ද? ඔය කියපු දේ හරිද කියලා නුවණින් බලන්න. මේකට තමයි මම කිව්වේ දැන් ශරීරේ කොටසක් කරා අපි නුවණින් ඉන්නේ බැලුවේ. මේ අත දැන් මගේ කියනවා, මේ අත බැරිලා කපලා අයින් කළොත් එතකොට මගේද? මම ඕකෙන් හිතනකොට ටිකක් කලින්ට වඩා අවබෝධයක් එනවා.
එතකොට අයිතියක් නැහැ. අපලවෙන් කරාට පස්සේ අයිතියක් නැහැ.
ඔව්. වෙන් කළාට පස්සේ අයිතියක් නැහැ. දැන් මේ ඊළඟට බලන්න ඕනේ මේකේ තියෙනකොට. මේක දැන් නැතිව බලන්න අමාරු වෙනවා. අපිට ඇඳුමකින් පටන් ගන්න පුළුවන්. නේද? මේ ඇඳුම ඇඳන් ඉන්නකොට මගේ. ගලෝලා පැත්තක තිබුණාම ඒත් මගේ කියලා කියයි. ඔව්. එතකොට මමම කියලා ගන්නෑ නේද? ඇඳුමක් පරණ වෙලා අයින් කරහම ආයේ Tamanට ඕනේ නැත්තම් මේක විසි කරන්න හරි කාට හරි දෙන්න හරි එහෙම අයින් කළාට පස්සේ ආයේ ඒක මම මගේ කියලා ඉන්නේ නේද? එතකොට මේක අඳිනකන් තමයි මගේ. එතකොට ඇඳුම දන්නවද මේක මං කාටද අයිති කියලා?
ඒ අර පොඩ්ඩ හැඳි ගන්න හැල්ලවගේ. ඒක ඔක්කොම තේරෙනවා.
එතකොට එතකොට මගේ කරගත්තේ කවුද? අපේ හිත නේද? දැන් අත දන්නවද මේ අත අයිති කාටද කියලා? නෑ. අපි තමයි මේක අයිති කරගෙන තියෙන්නේ. නේද? අතේ දැන් ඔන්න අපි හිතමු මදුරුවෙක් වැහුවොත් එහෙම මගේ අතේ වැහුවා කියලා අපි මදුරුවයි ලෝනවා. මදුරුවට ඌ තරහාද මේ අනුන්ගේ අතක වැහුවයි කියලා?
කාගෙදවත් කමන්නේ.
ඌ හිතන්නේ මගේ කෑම ටික.
ඌට ඕනේ කෑම එක විතරක්.
ඔව්. ඌ දන්නේ මේක වෙන කාගෙද කියලා.
ඔව්. කාගෙද මේ වෙන කෙනෙක්ගේ නේද?
ඔව්.
මදුරුවා දන්නේ.
දැන් කූඹියෙක් යනවා වගේම කූඹියා දන්නේ නැහැ මම මේ වෙන කාගේවත් අතක යනවා කියලා. ඈ ඌට ඕනා ඌ කන. හරි. දැන් ඌගේ මානසිකත්වයට
ඌ මොකද බලලා තියෙනවා කූඹියා දැන් ඔහොම එනවා 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 මෙතනට ආවම මං දැන් ටිකක් කල්පනා කරනවා ළඟින් ඉස්සලා.
ඒ ඌට පාරක් වදීද නැත්නම් මොන danger එකක් තියනවද කියලා.
මොකද වෙනස්නේ. එහෙම බිම ඇවිල්ලා මේක
සමහර විට බලනවා ඇති මෙතන කෑමක් තියනවද නැද්ද කල්පනා
කරගෙන. මේක danger ද මොනවද කියලා. ඉතින් ඌවියත් බලනවා.
ඔව්. ඒ වුණාට ඒක වෙන කෙනෙක්ගේ කියන කතාවක් ඌට නැහැ.
නෑ. ඒක නෙමෙයි බලන්නේ.
එතකොට මගේ කියන එක කවුද හදාගන්නේ? හිත නේද? දැන් ඌට ඒක කෑමක් කියලා හිතුණත් එහෙම ඒක උගේ කියලා තමයි ඌ හිතන්නේ. වෙන කූඹියාවත් කූඹිනම් වෙන සතෙක් ආවත් ඌ එලෝලා දාන. මේක මගේ. ඔය කාක්කෝ එහෙම කරන්නේ නෑ. කෑමක් හම්බ වුණාට පස්සේ වෙන කිකුට එන්න දෙන්නේ නෑ. අනිත් සත්තු එලෝන. නේද? මගේ කරගන්න. ඒ Tamanta හොඳයි කියලා හිතුණාම මගේ කරගන්න. නිකෙන් මට ප්‍රයෝජනයක් තියනවා කියලා හිතුණාම මගේ කරගන්න. ඒක ඉතින් කරන්න දෙයක් නැති කමට. ඔව්
මොකද ඒක කපලා දාන්න බෑ.
ඒ ඒ ඒ වෙලාව තමයි අර තුවාලේ තනීප කරගන්න බැරි වුණොත් කපලා දාන්න වෙන්නේ. අපිට හනීප කරන්න පුළුවන් නම් අපි සනීප කරගන්න. අපි අකමැති වුණත් මගේ කියලා ශරීරය අල්ලගෙන තියෙන හින්දා ඒක බාර ගන්න වෙනවා. දැන් ලෙඩක් හැදුනත් ඒක බාර ගන්න වෙනවා. මගේ ශරීරෙට මගේ කියලා අල්ලගත්තු ශරීරෙට හැදුන හින්දා අපිට බාර ගන්න වෙනවා ඒක. දැන් මගේ කියලා තව අපි හිතමු දරුවෙක් අල්ලගෙන තියෙනවා නම් එයාට ලෙඩක් හැදුනත් ඒකත් අපි බාර ගන්න වෙනවා. නේද? අපි ඒව බලා ගන්න ඕන, බෙහෙත් කරන්න ඕන. මගේ කියලා අල්ලගෙන නැත්තම් එහෙම නැහැ. අර වගේ නෑ. දැන් මට ලෙඩ වුණොත් තමයි මං දුක් වෙන්නේ. නැත්තම් මගේ කියලා අල්ලගත්තු ශරීරයකට ලෙඩ වුණොත් තමයි මං දුක් වෙන්නේ.
හැබැයි ඊයේ මනක කිව්වා ළමේ ඉල්ලුණාම අම්මට කලක් දාන්න එපා කිව්වා, දුවන්න එපා කිව්වා, වැළපෙන්න එපා කිව්වා.
දැන් ඔයගොල්ලෝ දැක්කද දන්නේ අර නිවුස් වලට පෙන්ව ඇමරිකාවේද කොහෙද පොඩි පොඩි ළමයි තාත්තව සිහි නැතුව ඉන්නකොට ඉන්ජෙක්ට් කරලා ඉන්සියුලින් ඒකෙන් එයාව බේරිලා තින් නැත්තම් මැරෙනවා. සෝෆා එකේ ඉඳි එක පෙන්නවා.
මේ මේ ඉතින් හැබැයි ඒක ඒ ළමයා දකින්නේ කීප දවසක්ම.
දැන් ඒ ළමයා කලබල වුණා නම් එහෙම මේවා කළා නම් එයා කොහොම හරි ඉන්ජෙක් කරලා ඊට පස්සේ අම්මට කෝල් එකක් දීලා මම මේව කළා කියලා පොඩි ළමයි ගෑනු ළමයි පෙන්නවා.
ඔව්.
මරණයෙන් බේරුණේ ඒකෙන්. නැත්තම් මැරෙයි. සුගර් වැඩි.
දැන් අම්මා
කියන දුවට නම් ළමයි ගවයි සාපු දෙක. ඒක තමයි. ඒ කලබල වුණා නම් ඇඬුවා නම් ඕවා වෙන්නේ නැහැ. තව දුක වැඩි කරගන්න උනතර. මේකයි කියන්නේ. ඉතින් ඒ මගේ කියලා කලබල වෙලා වැඩක් නැහැ. කරන්න ඕන දේ කරන්නයි තියෙන්නේ. දැන් අපි මගේ කියලා ගත්තාම වෙන්නේ ඕකේ අනිත් පැත්ත. අපි දුක් වෙවි අඳන. කරන්න ඕන දේ කරන්නේ.
සමහරක් ඒගොල්ලන් පොඩි පර්ෆෝමන්ස් එකක් දානවා. මොකද ඒගොල්ලන් බයයි මට පිට මිනිස්සු ආවෝ යාම දැක්කම.
ඒක තමයි අපි මේ අනිත් අයට ඕන විදිහට ජීවත් වෙනවා මිස අපට ඕන විදිහට නෙමෙයි ජීවත් වෙන්නේ. අපව අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත් අයට ඕන විදිහට ජීවත් වෙන්න. අනිත් අයට ඕන හින්දායි මේ කරන හැමදේම කරන්නේ. හොඳට හිතලා බලන්න. ඒ තමන් නුවණින් දැකලා නෙවෙයි. හරි. හැමදේම ඔකේ තියෙනවා ගැඹුරින් බැලුවොත් ඒ. ධර්මය අහන එකේදී ඒක ටිකක් වෙනස්. හැබැයි ඉතින් සමහර තැන්වල බණ අහන්න යන්නේත් අනිත් අයට පේන. අනිත් අය යන හින්දා. ඒ තැන්වලට විතරයි යන්නේ. නැත්නම් අර හාමුදුරු නිකන් භාවනා කරන හාමුදුරු කෙනෙක් තනියෙන් ඉන්නා එතෙන්ට ගිහිල්ලා අහගන්නේ නැහැ. තව පිරිසක් එක්ක යනවා. නේද? එහෙම සමහර වෙලාවට ඒකයි නුවණින් හිතන්න ඕන කියන්නේ. මං යන්නේ අර පන්සලට විතරයි. ඒ පන්සලට හොඳ හාමුදුරු කෙනෙක් ආවත් එකයි නරක කෙනෙක් ආවත් එකයි එතෙන්ට විතරයි යන්නේ. මම හොඳ හාමුදුරු කෙනෙක් වෙන පොඩි තැනකට ඇවිල්ලා බණක් කියනවා ඈ. එතෙන්ට යන්නේ.
එහෙම හාමුදුරුවම කල්ලකට යතු බණ හොඳයි කියේ හැමතිස්සෙම ඒ හාමුදුරුවත් බණ අහනවානේ. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහින්දානේ.
දැන් තේරුම් ගන්න ඕන. මොන බණද අහන්න ඕන කියලා තේරුම් ගන්න නම් ඒ සම්මාදිට්ඨිය ඇති කර ගන්න ඕනේ. එතකොට පේනවා මේක නිවනට අයිති බණක්ද නැද්ද? ලෝක යන බණක්ද? නිවන පෙන්වන බණක්ද? ලෝක යන බණ තමයි ගොඩක් අහන්න තියෙන්නේ. පිං කරන්න කියන්නේ. ඈ? මම බලන්න ඕන දැන් බුදුදහම කියන්නේ ඊට වෙනස් දෙයක් නේ. මොන ඕක තේරුම් ගන්න ඕනේ. මේක නුවණ තියන අයට විතරයි ඔප පුළුවන්. බුදුදහම තියෙන්නේ ආයේ උපදින එක නවත්තන විදිහ පෙන්වනවා. ලෝකෙන් මිදෙන හැටි පෙන්වනවා. ඕකට තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ඕගොල්ලෝ තව ටිකක් සැප විඳින්න දිව්‍ය ලෝකෙ ගිහින් මෙන්න මෙහෙම කරාම ඕක කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් නැති කාලෙත් ওই ටික කියන අය හිටියා. නะ? ඒක කරන අය හිටියා. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදුදහම කියන්නේ බුදුහාමුදුරු නැවත උපදින එකක් ගැන කවදාවත් කියන්නේ නැහැ. ඒ සඳහා මහන්සි වෙන්න එපා. අප්‍රමාදී වෙන්න කියන්නේ මොකටද? ප්‍රමාද වෙන්න එපා කියන්නේ සසරෙන් ගැලවෙන්න. නැවත උපදින එක නවත්තන්න මහන්සි වෙන්න. ඕක කියා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒක ලෝකේ කවදාවත් වර්ණනා කරන්නේ නැහැ. තව ටිකක් මේ ලෝකේ ඉඳලා පස්සේ නිවන් දකින්න කියලා. බුදු කෙනෙක් කියන්නේ ඒක කවුරු හරි කියනවා නම් ඒක එයාගේ බණක් නෙසක් බුදුහාමුදුරන්ගේ බණක් නෙවෙයි.
සමහරක් කට්ටිය හැමතිස්සෙම කියනවා බුදුන් දැකලා නිවන් දකිනවා.
ඒක බුදුහාමුදුරෝ කියපු බණක් නෙමෙයි කියලා තියෙනවා. කියලා තියෙන්නේ මෙහෙමයි. බුදුන් දකින්න හැටි කියලා තියෙනවා. බුදුන් දකින්නේ කොහොමද? ධර්මය දැකලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීත ඔහු මාව දකිනවා බුදුන් දකිනවා. නැතු ඔය ෆිසිකලි ඉන්න බුදුහාමුදුරුව දකින්න නෙමෙයි කියන්නේ. ධර්මයේ දකින්න බුදුන් දකින. ඒ කාලේ එක්කෙනෙක් හිටියා බුදුහාමුදුරුව දිහා බලා ඉන්න හරි ආසයි. හරි ලස්සනයිනේ. නේද? අර දෙතිස් පුරුෂ ලක්ෂණ තියෙනවා, අරවා මේවා තියෙනවා. තොට බුදුහාමුදුරෝ දිහා බලා ඉන්නවා ඇවිත්. බණ අහන්නේ කියන දේ නෙමෙයි යාට ඕන බලා. වක්කලි කියනවා. ඒ බුදුහාමුදුරෝ කියනවා වක්කලි මේ කුණු කය දිහා බලා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. කුණු කය කියලාම කියන. මේ කුණු කය දිහා බලා ඉඳලා වැඩක් නැහැ. ශරීරයේ දිහා බලලා මාව දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ කියන ධර්මයේ දැක්කොත් නම් බුදුන් දකින්න හම්බ වෙයි කියලා. අන්න බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒකට ධර්මයේ දන්න කෙනා තේරුම් ගන්නවා මේ බුද්ධ ධර්මයේද නැද්ද කියන එක. හරි. කවුරු කිව්වත් ඒකයි මේ ධර්මයේ දැනගන්න කියන්නේ. ඒක එකක් අනිත් එක තමයි කොයි මොහොතේවත් සසරේ තව ටිකක් කියන එක වර්ණනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. අප්‍රමාද වෙන්න සසරෙන් ගැලවෙන්න. කියන දේ තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මොකද පරක්කු වුණත් ආය අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.
ඉතින් මේ බුදුන් දැකලා නිවන් දකින්න කියන මිනිස්සු ඒගොල්ලන්ගේ ආසාව කියන්නේ.
ඔව් ඒක තමයි. ඒක අපි තේරුම් ගන්න. ඒක බුදුදහම නෙවෙයි කියලා තේරුම් ගන්න. ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. දහම අහන්න ඕන නුවණින්.
එහෙම ඉන්නකොට කොච්චර වැරදෙන්න පුළුවන්ද මාත්?
ඔව් ඒක තමයි අපි හරියට තේරුම් ගන්න ඕන බුද්ධ ධර්මයේ මේකයි අධර්මයේ මේකයි. එතකොට මේකේ හොයන්න දැන් ඒ ලෝකෝත්තර වෙන්නේ කොහොමද? සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි හොයන්නේ. හරි? ඒක ඇති කරගත්තොත් දහමේ ප්‍රයෝජනයක් ගත්තා වගේ. ඒක නැත්තම් මොනවා කළත් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. ආ කොච්චර වෙන වැඩද? අපි දහම අහලා තේරුම් ගන්න ඕන. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක හටගන්නේ. දුක්ඛ නිරෝධේ මොකද්ද? ඒකට මාර්ගය මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒක තව විදිහකට පෙන්වනවා දුක කියන්නේ ලෝකය. එතකොට ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? උකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඔක දැනගන්න කෙනාට කියනවා සම්මා දිට්ඨියක් ඇති වුණා කියලා. එයා තමයි සෝවාන් මාර්ගයට වැටෙන්නේ. එහෙම නැතුව සෝවාන් මාර්ගයට වැටෙන්න බෑ.
හැබැයි භාවනා කරන්නේ සෝවාන් මාර්ගයට යන්නේ.
මෙහෙම හිතාගෙන හිටියට මාර්ගයට වැටෙන්නේ
නෑ. දෙකම භාවනාවයි.
අපි දැන් නුවර යන්න කියලා ගාලු පාර දිගේ ගිහිල්ලා හරියනවා.
භාවනාවයි හිතයි දෙකම එකට වැඩ කරන්නේ.
දැන් අපිට යන්න ඕන නුවරට. ගාලු පාර දිගේ අර පැත්තට යනවා. මොකක් හරි කළාටම ඕන තැනට යවෙන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා දැනගන්න ඕන කොයි පැත්තටද කොයි පාරද යන්නේ. ඒක දැනගෙන ඕන මාර්ගය වඩන්න. භාවනා කරන්න ඕන මොන භාවනා කළොත් මේ මාර්ගයට වැටෙයිද? නිවන කරා යයි. නැත්නම් සෝවාන් ඵලයට යයිද? මොන භාවනා කරා? ඒක දැනගෙන ඕන භාවනා කරා. ඒක දන්නේ නැතුව භාවනා කළාට ඒ ලැබෙන්නේ නැහැ. එහිඳ තමයි බුදුදහම අහලා දැනගෙන නුවණක් ඇතුව ඊට පස්සේ භාවනා කරන්නේ. ඒකට තමන් දන්නවා මේක කළොත් හරි මේක කළොත් වැරදි
කියලා. දැන් අපිට භාවනාව උගන්වනකොට අපිට භාවනා කරන්න කියනවා හිත
ඒක ඒක හින්දා තමයි මේ මේ කියා දෙන්නේ. ධර්මය අහලා ඔක තේරුම් ගන්න. ඒක නැතුව කවුරුවත් කියන භාවනාව කළාට එයා නම් නිවන් දකී. මොකද එයා නිරන් කියා දෙන කෙනා, කරන කෙනා නෙවෙයි. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මය දැනගන්න, ධර්මයේ ගුරු තනතුරේ තියාගන්න කියලා. එක එක්කෙනාව නෙවෙයි ගුරු තනතුරේ තියාගන්න කියන්නේ. ධර්මය. ඒ හින්දා තමයි මේ 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 ධර්මය කියා දෙන්න තමයි මේ මේ සාකච්ඡා ටික තියන්නේ. අනිත් අය කියන ඒවා ගැන කතා කරන්න නෙවෙයි. හරි. ඒ හින්දා දැන් අරහමඳුර එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඕක ගැන අහලා වැඩක් නැහැ. මේක ධර්මයට එකඟද නැද්ද කියලා තමයි බලන්න. ඒකට ධර්මය කියලා තියෙන්නේ අපිට තේරුම් ගන්න ඕන ආයේ පොට්ටක්වත් ඉපදීම වර්ණනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. ලෝකෙන් ගැලවෙන හැටිමයි පෙන්නන්නේ. හරි? එතකොට මේ මාර්ගයට වැටෙන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න කියනවා. ඒක සම්මා දිට්ඨියෙන් තමයි ඊතුරු මාර්ගාංග හටගන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියේදී අපි අඳුර ගන්න ඕන ලෝකෙට අයිති දැක්මකුත් තියෙනවා සම්මා දිට්ඨියකුත්. ලෝකෙන් ඈතර වෙන සම්මා දිට්ඨියකුත් තියෙනවා. එතකොට ලෝකෙන් ඈතර වෙන සම්මා දිට්ඨිය මම දෙවිදිහකට කිව්වා දුක, දුකට හේතුව, නිරෝධය, මාර්ගය කියන අවබෝධයෙන්. එහෙම නැත්නම් ලෝකය, ලෝක සමුදය, නිරෝධය, මාර්ගය කියන අවබෝධයෙන්. ඒ ලෝකය කියන එකම තමයි රූපය. රූපවලින් මේ ලෝකය හැදිලා තියෙන්නේ. නේද? ඒ රූපය මොකද්ද? රූප හටගන්නේ ඇයි? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔක තේරුම් ගත්තත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි? එතකොට දැන් රූපය තියෙනවා කියලා දැනගත්තේ මං අර ආයි ඉස්සෙල්ලා තැනට එනවා කොහොමද අපි දැනගත්තේ ඇහෙන් දැකලා නේද රූප තියෙනවා කියලා දැනගත්තේ
ඉතින් අපිට ඇහ තියෙනකොට ඒක දකින්න නැතුව බෑ
කරන දේ නෙමෙයි මේ කියන්නේ ඉස්සෙල්ලා දැක්මක් ඇති කරගන්න දැක්ම ආවට පස්සේ කරන දේ හොයන්න හරි අපි තේරුම් ගන්න ඕන රූපය මොකද්ද එහෙම නැත්නම් ලෝකය මොකද්ද ලෝකය හටගන්නේ ඇයි කියලා අවබෝධ කරගන්න. හටගන්නේ ඇයි කියලා දැක්කොත් ඒ හේතු ටික නැත්නම් හටගන්න බෑ. එතකොට පේනවා මෙන්න Nirodha කියලා දෙයක් තියෙනවා. නූපදින බව. Nirodha. අන්න එතකොට තමයි මාර්ගේ. ඕක දන්නේ නැතුව මාර්ගය හුවට හරියන්නේ. එතකොට වෙන්නේ අර කවුරු හරි මේ භාවනාව කරන්න කිව්වා එහෙම කරනවා. එහෙම කියනවා. නේද? දැන් තමන් දැනගන්න ඕන. මෙන්න මේ භාවනාව කළොත් අපි අර ලෝකෙින් මිදෙන මාර්ගයේද ඉන්නේ. නැවත නූපදින පැත්තටද මේ හිත දියුණු වෙන්නේ. එක ගැන අවබෝධයක් ගන්න. එහෙනේවත් තියෙනවා. ඔව්. එහෙනේවත් රූප. අපි සද්දවලිනුත් රූප තමයි අඳුරගන්නේ. නේද? නාසයෙන් තේරුම් ගත්තද අපි මොකද්ද දැනගන්න ඕන කියන එක? ඔය ඉස්සෙල්ලා ලෝකය කියන්නේ මොකද්ද කියන දැනින් පටන් ගන්න ඕන. ලෝකය කියන්නේ මොකද්ද? අපි තියනවා කියලා හිතන දේවල්. ඒකට මේ තියනවා කියලා දැනගෙන තියෙන්නේ කොහමද? ඉන්ද්‍රියන් වලින්. ඇහෙන් දැකලා, කනෙන් අහලා නේද? නාසයෙන් ගන්දසුන ආ බාහිර ලෝකේ අභ්‍යන්තර ලෝකේ දැනගෙන ඉන්නේ දැන් ඉස්සෙල්ලා වෙන්නේ දැන් ඇහෙන් දැකලා අභ්‍යන්තර ශරීරෙත් දැනගන්නවා කියලා මේ අප ඇහැට පේන දේ වලින් අපි ශරීරය ගැන දැනගන්නවා නේද අපි ඒ රූප බෙදනවා අභ්‍යන්තරයි බාහිරයි කියලා හැබැයි රූප දැනගෙන තියෙන්නේ ආයතන. පැහැදිලිද? ඒ කියන්නේ රූපයක් දැනගන්න පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරය ඔය මනස ඔය හයෙන් විතරයි. නේද? ඒ දැනගන්න දේ අපි බෙදනවා මට මම කියන කොටසකුයි බාහිර කොටස. ශබ්ද වල රූප ගණිත නෙමෙයි. දැන් සද්දයක් අහලා රූපයක් ගැන නෙමෙයි දැනගන්නේ. සිත තමයි දැනගන්නේ අන්තිමට. ඇහත් ඔන්න හරි. ඇහැට පේන රූපේ සිතෙන් නෙමෙයිද දැනගත්තේ? ඇහැ තමයි උදව් වුනේ. දැනගත්තේ හිතෙන්. කන තමයි උදව් වුනේ. සද්දයක් අරන් දෙන්න. මේ වුණාට දැනගන්නේ හිත. ඒ හිත තමයි විඥාණය කියලා කියන්නේ. දැනගන්න. ඇහැට දැනගන්න බෑ රූප. ඇහැ උදව් වෙලා හටගන්න විඥානේ තමයි දැනගන්නේ. හරි? කනට දැනගන්න බෑ ශබ්ද. කන නිසා හටගන්න හිත. නැත්නම් විඥානය තමයි ඒ ශබ්ද ගැන දැනගන්නේ. ඒ වයින් දැනගන්නේ ආයේ ලෝකෙට අයිති රූප. දැන් එතන තියෙනවා දැන් මෙහෙම දෙයක්. දැන් අපි ඇහෙන් දැකලා හරි කනෙන් අහලා හරි දැනගන්න රූපයක් තියෙනවානේ. බාහිරේ රූපයක් කියලා හිතන්න. දැන් ඇහැයි කනයි අභ්‍යන්තර කියලා හිතුවොත් ඒවට අහු වෙනවා බාහිර රූප නේද? දැන් ඇහෙන් දැකලා දැනගන්න රූපය අක්කාරී රූපයක් ගන්නවා මේ පුටුව කියලා ගන්න පුටුව දැනගත්තේ කොහමද? ඇහෙන් වෙනුන හින්දා නේද? ඇහෙන් දැකලා දැනගත්තා පුටුවක් තියෙනවා කියලා. දැන් ඔය පුටුව අපිට අනිත් ආයතන වලින් අත්දකින්න බැයිද? ඇස් දෙක වහගෙන ඒක අල්ලලා බලන්න බැයිද? ගඳස් සුවඳක් බලන්න බැයිද? ඒ දිව ගාල රසක් බලන්න බැයිද? ස්පර්ශ කරන්න පුළුවන් නේ? ඒ ගැන හිතන්න බැයිද? පුළුවන්. ආයෙ බැලුවොත් දකින්න බැයිද? ඔක්කොම කරන්න පුළුවන් නේ? දැන් එහෙන් දැකලා පුටුවක් තියනවා කියලා බාරගත්තට පස්සේ අපට ආයේ ඕන ආයතනයක් උපද්දවලා ඒක අත්දකින්න පුළුවන්. ඔව් ඉස්සෙල්ලා දැන් අපේ ආයතනකින් අහුවෙලා අපි දැනගත්තා. ඔන්න මෙහෙම දෙයක් තියෙනවා. ලෝකේ තයිසු දෙයක් තියෙනවා. පළවෙනි සැරේ එහෙන් දැකලා දැනගත්තා අන්න පුටුවක් තියෙනවා. ඈ ඔය ඒක දැන් ඒක නුවණින් හිතන්න ඕනේ. දැන් ඔන්න දැන් අපි පුටුවක් එළියේ තියලා තියනවා කියලා දැනගත්තට පස්සේ තේරුම් ගන්න වෙන ඕන ආයතනකින් අපිට ඒ පුටුව අත්දකින්න පුළුවන්. ඕනනම් පැත්තකට වෙලා S2 ආගෙන ඒ පුටුව මතක් කරලා බලන්න පුළුවන් නේද? දැන් හිතේ තියනවා මේ ආයතනෙන් අත්දැක්කොත් මේ වගේ අත්දැකීමක් තියෙයි. ඒක ඔන්න ඕකට කියනවා අපි රූපයක් බාරගත්තා, පිළිගත්තා. නැත්තම් උපාදාන කළා. රූපේ එහෙම්මමයි කියලා අල්ලගත්තා. ලෝකේ තියෙන දෙයක් කියලා අපි දැඩිව විශ්වාස කරනවා. බාරගත්තා. ඕකට කියනවා උපාදාන කළා කියලා. හරි? ඒක පිළිගන්න කැමති නොවෙන්න පුළුවන්. ඒ වුණාට ඒක එහෙම තමයි.
කියනවා නම් විහි. විහි.
ඔව්.
Not imaginary.
නෑ. ඔව්. Not only imaginary. ඈ. ඒක that's the truth. එළියේ තියනවා කියලා අපි දැන් ඔව් කියලා අපි දැන් දැඩිව විශ්වාස කරනවා. ඔකට තමයි උපාදානය කියන්නේ. ඒක දැන් වෙන කෙනෙකුට කඩන්න බෑ. නේද? නෑ නෑ පුදුවක් නෑ කිව්වට අපි පිළිගන්නේ. අපි ඒක එහෙම්මමයි කියලා විශ්වාස කරනවා. ඒ රූපේ දැඩිව රූපේ බැසගත්තා කියලා ඔක කියන්නේ. පාලියෙන් කියනවා අජ්ජෝසාය තිට්ඨති කියලා පාලි වචන. ඒකෙම බැසගෙන ඉවරයි. අජ්ජෝසාය තිට්ඨති. ඒක එහෙම්මමයි කියලා පිලි අරන් ඉවරයි. හරි? දැන් ඕක තමයි මේ ලෝකෙට ආйти දැක්මෙදි කරන්නේ. අනේ බුදුහාඳුරෝ පෙන්වලා දෙනවා. දැන් ලෝකෙට ආйти දැක්මක් කියලා තියෙනවා, ලෝකෝත්තර දැක්මක් කියලා දෙකක් තියෙනවා. ලෝකෙට ආйти දැක්මෙදි ඕන කෙනෙක් ඔය විදියට. දැන් සතෙක් ඕක දැක්කත් ඔය දෙයමයි කරන්නේ. නේද? ඒක තියෙනවමයි කියලා පිලි අරන් ඉවරයි. බාහිර ලෝකයක් පිලි අරන් ඉවරයි. රූපයක් පිලි අරන් ඉවරයි. අනේ දැන් තේරුම් ගන්න රූපය කියන්නේ ඔන්න ඕක. අපි ඇහෙන් දැකලා හරි, කනින් අහලා හරි, නාසයෙන්, දිවෙන්, කයෙන් හරි, මනසෙන් හරි මොකක් හරි දැනගන්නවනේ. දැනගන්නේ එළියේ තියෙන දෙයක් රූපය. ඒක එහෙම්මමයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා. ඒ රූපේ බැසගෙන දැන් තේරුම් ගන්න ඕක ලෝකෙට ආйти දැක්ක. ඕක කරන්න කිසිම දැනුමක් ඕනේ නැනේ නේද? ධර්මයක් අහලා තියෙන්න ඕනේ නැනේ ඔය දේ කරන්නේ. එහෙනම් දැක්කා වුණ තියෙන අපුට්ටුව කෙලින්.
කියති. වන්දපතන් මේක උගන්නනවා අපිට බා.
ඔව්.
අපේ අපිට ඉන්න අය
කොහෙන් හරි අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙම. එහෙම පිළිගන්න.
මේ කියන්නේ ඒක
ඔව් දැන් දැඩිව අල්ලගෙන නැද්ද ඔතන පුටුවක් තියෙනවා කියලා කවුරු හරි ඇවිල්ලා කිව්වොත් පුටුවක් නැහැ කියලා විශ්වාස කරනවා. අනේ බොරු කියන්න එපා මං එහෙම දැක්ක එකනේ කියලා කියනවා. ඒ දැඩිව පිළිගත්තා ඒක රූපේ වැසගෙන ඉවරයි. ඒක එහෙමමයි. නේද? දැන් ඔහොම තමයි අපි ඇහැ පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්. මොනවා හරි දැක්කනම් ඒක තියෙනවා. නේද? නැහැ නේද? හැපාවිච්චි කරන්නේ. දැන් ඕක වැරදි කියලා හිතන්න යන්න එපා. එහෙම තමයි අපි මෙච්චර කල් සසරේ ඇවිල්ලා තියෙන්නේ. හරි? එහෙන් දකින්න දෙයි තියෙනවා. දැන් බලන්න ඕක හැමතිස්සෙම හරියන්න පුළුවන්ද? අර වතුරට එබෙන බල්ලට මොකද වෙන්නේ? බල්ලෙක් වතුරට එබිලා තවත් බල්ලෙක් ඉන්නවා කියලා ඌ හිතනවා. ඇයි? ඌගෙන් ඇහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ? අර පේනවා. පේන නිසා. දැන් පේන දේ තියෙනවාමයි කියලා ඌ හිතනවා. දැන් ඌ හිතන්නේ තොන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිත පිළිගන්නවානේ. ඒ කියන්නේ ඒ රූපේ බැසගෙන දැන්. හරි? රූපේ බාර අරගෙන ඉවර තව විදියට කියන්නේ. දැන් බාරගත්තට පස්සේ ඌට බැයිද මේ බල්ලව ස්පීආගෙන මතක් කරන්න? අතන ඉන්න බල්ලා කියලා. පුළුවන් නේද?
පුළුවන්.
ඌට හිතෙන්නේ නැද්ද මං ගිහින් ඌව ඇල්ලුවොත් නැත්තම් හපා කෑවොත් මේ විදිහට දැනෙයි කියලා? හිතෙනව නේද? නෑ. එතන ගඳක් සුවඳක් බැලුවොත් මේ විදිහට දැනෙයි කියලා හිතෙනව නේද? රස දිවට දැනෙන්නේ මේ විදිහයි කියලා හිතනවා නේද? ස්පර්ශ කළොත් මෙහෙම දැනෙයි කියලා හිතනවා නේද? දැන් ඔහම විශ්වාස කිරීම නේද දැන් රූපයේ බැසගත්ත කියන්නේ රූපේ එහෙමමයි කියලා බාරගත්තා. ඒකට මේක උනේ මොකද්ද? එහෙන් දැකීමක් විතරයි මුලින් උනේ. එහෙන් දැකලා ඉතුරු ටික කළේ හිතෙන්. එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ හිතෙන්. නේද? අන්න යහකට ගියත් මම හිතන්නේ අතන බල්ලෙක් ඉන්නවා. මොකද ඒක දැන් පිළි අරන් ඉවරයි.
දැකපු තැන.
දැකපු තැන. වතුරේ. ඒ බල්ලා ඉන්න ආයේ ගිහින් බැලුවොත් ඌව දකින්න පුළුවන්.
ආයේ ගිහින් බැලුවොත් පේනවා.
ඔව්. පේනවා විතරක් නෙවෙයි. මං ගිහින් හපා ගෑවොත් ඒත් අහු වෙනවා මේ විදිහට.
ඒක හිතනවා.
හිත ඒක තමයි හිත පිළිගන්නේ එහෙමයි. දැන් ඔයගොල්ලෝ හිතන්නේ නැද්ද මේ පුටුවේ ගිහින් වාඩි වුණොත් වාඩි වෙන්න පුළුවන් වැටෙන්නේ නැතුව. හැබැයි
යා එකක් බලන්නේ නැහැ. බල්ලගේ ඉව හොඳයිනේ.
ඔව් එතකොට ඉවට ඉවටත් දැන්
ඉවට එන්නේ නැහැනේ තව බල්ලෙක්ගේ ඉව.
නෑ දැන්
බම්බවල ඉව.
දැන් බල්ලෙක් ඉන්නවා කියලා හිතුවට පස්සේ ඌට හිතෙනවා ඔතෙන්ට ගිහින් ටිකක් ඉව කළොත් මේ විදිහට දැනේ.
හැබැයි වෙන බල්ලෙක්ගේ සුවඳ එන්නේ නැහැ.
ඒ නැති එක වෙනම කතාවක්. දැන් ඌ දිහින් හපා කෑවට හපා ගන්න බෑනේ. ඒ වුණාට මූ හිතන්නේ එහෙම නෙමෙයිනේ. අතන බල්ලෙක් ඉන්නවා. ඌ එක්ක පොර කන්න ගියොත් මෙහෙමයි. නේද? එහෙම නේද හිතෙන්නේ? දැන් මෙතන පුටුවක් තියෙනවා. ඔය පුටුව උඩින් අපි කෝප්පයක් තිබ්බොත් තියන්න පුළුවන්. කියලා නේද අපිට හිතෙන්නේ? ඒක කරලා බලනකන් ඒක වෙනම කතාවක්. මේ හිතට හිතෙන දේ දැන් රූපයක් තියනවා කියලා පිළිගත්තට පස්සේ ඒ රූපේ ගැන අදහස් ගොඩක් තියෙනවා අපේ හිතේ. ඒ අදහස් තමයි චේතනා කියන්නේ. ඒක ගැන හිතන දේ. ඒව තමයි. ඒවට කියනවා කර්ම කියලාත් කියනවා. පුතුව ගැන මොන අදහස ආවත් ඕක කර්මය. හරි? අර බල්ලා ගැන මොන අදහස ආවත් කර්මය, චේතනා. චේතනාවනේ කර්මය
කියන්නේ. මොකද
දැන් පුද්ගල කියනවා කියලා හිතාගෙන නැහැ. කරන දේවල් තමයි. ඔව් දැන් කරන්න
කියන්නේ
හිතනවනේ ඔබ ගැන. චේතනාටික කර්ම. ඒකයි බුදුහාමුදුරුවෝ එක පැහැදිලිව කියන්නේ චේතනාවමයි කර්මය කියන්නේ. චේතනාහං වික්කවේ කම්මං වදා.
කර්ණවත්ින්
කර්ම. පුතුවක් තියනවා කියලා හිතන එකත් කර්ම. දැන් බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක උගේ කර්මයක්. හිතෙන් හදන සංකාරය. පුද්ගලයා ගත්තෝ. ඔව්. ඔව්. දැන් පුටුව වුණත් අපි කියනවා දැන් එක්කෙනෙක් මේක හරි ලස්සන පුටුවක්. තව කෙනෙක් නෑ ඕක කැත පුටුවක්. තව කෙනෙක් කියයි මේක වටින පුටුවක්. නෑ ඕක මේ කරන පුටුවක් එච්චර වටින්නේ. එක එක්කෙනාට එක එක විදිහට හිතෙනවා. එක්කෙනෙක් මේකට ආස හිතයි එක්කෙනෙක් ආස වෙන්නේ නැහැ. දකින්නේ එක රූප ස්වභාවයේ වුණාට චේතනා ටික වෙනස්. අපි දකින්නේ එක ශරීර ස්වභාවයක් වුණාට අපේම චේතනා වෙනස්. එක්කෙනෙක් කියයි මේ අම්මා, එක්කෙනෙක් කියනවා ওই දුව, කොහොමම නේද? යාළුවෙක් නේද? එක එක චේතනා වෙනස්. රූපය එකම. හරි? චේතනාව. රූපේ දන්නේ නැහැ මං ගැන මෙහෙම ආරයා හිතනවා කියලා. නේද? පුතුව දන්නවද අපි අර මෙයා දැන් අන්න අපි ගැන මං ගැන කතා කරනවා කියලා. නෑ. පුතුව දන්නේ නැහැ මං ගැන මෙහෙම හිතනවා කියලා. රූපේ දන්නේ නැහැ. නේද? දැන් ඔන්නම නදන් තේරුම් ගන්න ධර්මයේ පෙන්නවා රූපය මේකයි කියලා අවබෝධ කරගන්න. රූපය පිරිසිඳ දකින්න. දැන් රූපය කියන්නේ මොකද්ද? අපි තියනවායි කියලා හිතන යම්කිසි දෙයක්. හරි? අපි තියනවායි කියලා හිතන යම්කිසි දෙයකට රූපය කියලා කියනවා. දැන් බල්ලගේ මට්ටමේ ගත්තහම වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ඌ හිතනවා. ඒ බල්ලත් එතකොට රූපයක්. උගේ මානසිකත්වයට ලෝකෙට ඇයිති රූපය. දැන් ඒ රූපය තේරුම් ගන්න අපි රූපයක් තියනවා කිව්වහම අපේ තව එනවා අදහස් ටික. අපේ මේ ආයතනෙන් ওই රූපේ මෙන්න මෙහෙම අත්දකින්න පුළුවන් කියන අදහස් ටික අපේ හිත ඇතුලේ තියෙනවා. ඒ රූපේ ආයේ බැලුවොත් මෙහෙම පේයි, ඒක ඇහුවොත් මෙහෙම ඇහි, ගඳ සුවඳ බැලුවොත් මෙහෙම දැනේ, අල්ලලා බැලුවොත් මෙහෙම දැනේ. ඒක මතක් කළොත් මෙහෙම පේයි. ওই ටික කොහොම හිතේ තියෙන, ඒ කියන්නේ ඒ අදහස් ටික තියෙන එකයි රූපේ බැස ගන්නවා කියන්නේ. ඒක දැඩිව පිළිගත්තට පස්සේ ආයේ ආයතනයක් ඉපැද්දුවොත් මේ විදිහට අත්දකින්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට ආයතනයක් ආයේ ඉපැද්දීමේ හැකියාව තමයි ඔය සකස් කරන්නේ. නැවත ඇහැක් හරි කනක් හරි නාසයක් දිවක් මනසක් හදන්න පුළුවන් හැකියාවක් තමයි ඔය මොකක් හරි දෙයක් තියනවා කියනකොටම හදලා තියෙන. ඒක සම්බන්ධව ආයේ ආයතනෙ උපදන්න පුළුවන්. ඒ කියන්නේ උපදන්න හේතු ටිකක් දැන් ඔන්න හදලා. මොනවා හදන්නද? ආයතන උපදන්න හේතු ටිකක් සකස් කරලා. නැවත ආයතනයක් හදන්න හේතු ටිකක් දැන් සකස් වෙලා ලෝකේ තියෙන දේක් පිළිගත්තා කිව්වම ඒක අත්දකින්න අපිට ආපහු ආයතනයක් උපදන්න හැකියාවක් තියෙනවා නේද? නෑ. ඊළඟ මොහොතේ දැන් ඔන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොටම ඌට ඊළඟ මොහොතේ ඒ සම්බන්ධව ආයෙ උන්නම් ඌ ගැන හිතන්න පුළුවන්, ආයෙ සැරයක් බලන්න හිතන්න පුළුවන්. ඔව් දැන් ආයතනයක් උපදින්න හැකියාවක් හදලා. ඔකට කියනවා සමුදය කියලා. හේතු සකස් කරනවා. තණ්හාවයි සමුදයයි ඒ ටික එකතු වුණාම ඔන්න ආයෙ ඊළඟ හිත හදනවා. ඒ කියන්නේ හැක් වෙන්න පුළුවන්, කණක් වෙන්න පුළුවන්, මොකක් හරි උපකාරය කරගෙන හිත හදනවා. තණ්හාවත් උදව් වෙනවා, මුලාවත් උදව් වෙනවා. ලෝකය පිළිගත්තා කියන කතාවත් උදව් වෙනවා. මේ ලෝකේ අත්දකින්නනේ. තණ්හා කරන්නේ ලෝකේ ඒ තියෙන දේ අත්දකින්නයි.
දැන් තණ්හාව කියලා එන්නේ
කැමැත්ත.
කුඩුවලියා බලලා හිතනවාද මම කැමති මේ කුඩුව ගන්න. එතකොට විතරද තණ්හාව එන්නේ?
දැන් මට හිතෙන්න පුළුවන් ওই කුඩුව ගැන ආයේ මතක් කරන්න. දැන් දැක්කා කීම් දැකලා අපි පැත්තකට ගිහින් නාතන පුටුවක් තිබුණා කියලා ආයේ හිතන්න ආසාවක් තියෙනවනේ. කැමැත්ත. ඒ කැමැත්ත ඒ තණ්හාව එක එක විදි.
Decrease.
ඔව්. ඒකට තණ්හාවෙන් තමයි මේක ගැන හිතන එක දිගින් දිගට ගෙනියන්නේ. මේක ගැන තව කෙනෙකුට කියන්න පුළුවන්. මේ තත්තන ලස්සන පුටුවක් තිබුණා දන්නවද? අර සම්පලි මෙහෙමයි.
ඔව් හැබැයි ඒක වෙනසක්. කවුරු හරි හම්බුනොත් පුටුවක් වොමනාවෙච්ච එකෙක්ට
එතකොටත් මතක්
වෙනවා.
අර පුටුව දුන්නා නම් හොඳයි එයාට.
නෑ
නැත්නම් ඒ වගේ පුතුවක් ඒ පාපේ අපි වෙනම කතා කරමු. දැන් අපි අපිට ඕනකමක් තියනවනේ පුතුව සම්බන්ධ කරලා හිතන්න ක්‍රියා කරන්න.
දයාට පුතුවක්.
හරි. මොකක් හින්දාද කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ පුතුව ගැන කියන්න ඕනකමක් ඇවිල්ලා
තියෙනවා.
ඒ ඕනකම තමයි තණ්හාව.
ඒක බැඳීගෙන ඉන්නේ.
ඔව්. ඔව්. දැන් අර බල්ලා ඔන්න වතුරට එබිලා අතන බල්ලෙක් ඉන්නවා. ඈ? දැන් එයාට හම්බ වෙනවා කවුරු හරි බල්ලෙක් හොයනවා. ඈ? මනුස්සයෙක්. නැතන බල්ලෙක් හිටියා අරන් යන්න කියන්න බලුවා. ඔය කියපු දෙය නේද? කවුරු හරි පුටුවක් හොයනකොට අන්නතන පුටුවක් තිබුණා ගිහින් බලන්න. ඒ අර බල්ලත් කියයි අන්නතන බල්ලෙක් හිටියා ගිහින් බලන්න කියලා.
ඉතින් ඒ කියන එක සංහා.
ඔය දැන් බල්ලා දැන් හිතාගත්තු ලෝකෙට අයිති දේ නැවත නැවත මතක් කරන්න හරි බලන්න හරි අහන්න හරි ආයතනයක් නේ උපදන්නේ ඒක උදව් කරගෙන. ඒ නැවත ආයතනයක් ඉපැද්දීමේ හැකියාව ආවේ මේක තියෙනවා කියලා බාරගත්තු හින්දා නේද? රූපය බාරගත්තු හින්දා නේද? පුටුවක් කියලා බාරගත්තු හින්දා නේද? තව කෙනෙකුට කියන්න පුළුවන් නේ. අනන්න ලෝකෙට අයිති වුණා. හරි? ඕක තමයි සාමාන්‍ය ලෝකයා යන විදිහ. ඕක කරන්න ධර්මයක් අහන්න ඕනේ. නේද? දැන් ධර්මයෙන් දකින විදිහ තමයි අපි හොයාගන්න ඕන නුවණින් දකින විදිහ. නැත්තම් සම්මා දිට්ඨියෙන් දකින විදිහ. ඒක ඇති කරගන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. රූපය කියන්නේ මොකද්ද? නැත්තම් ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක හටගත්තේ ඇයි කියලා තේරුම් ගන්න. සමුදය. හරි? සමුදය දැක්කොත් තේයි කියනවා නිරෝධයක්. නූපදින බවක්. එහෙනම් ඊට පස්සේ තමයි වඩන්න තියෙන්නේ මාර්ගය. පැහැදිලි. දැන් ඕක අර වතුරට එබෙන බල්ලට දාලා බලන්න. දැන් ඔන්න බල්ලා රැවටෙනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඒකට උගේ මට්ටමෙන් ලෝකය හරි රූපය හරි කියන්නේ වතුරේ ඉන්න බල්ලා. ඌ විශ්වාස කරනානේ එහෙම බල්ලෙක් ඉන්නවා කියලා. ඒක තමයි ලෝකය. නැත්නම් රූපය. නේද? එහෙම විශ්වාස කරන හින්දා නේද ඌ ගැන තව කෙනෙකුට කියන්න පුළුවන්. නැත්නම් ආයේ හිතන්න පුළුවන්. ආයේ ආයතනයක් උපදින්න පුළුවන්. ආයේ බලන්න හිතෙන්. නේද? ආයතනයක් ඉපදීමේ හැකියාව හදලා. ඔකට ඕනකමක් ආවොත් එතකොට ඒක හදනවා. ඒ ඕනකම තමයි තණ්හාව. හරි? දැන් දැනගත්තු ස්වභාවයයි ඒකට තියෙන තණ්හාවයි දෙකම එකතු වුණාම ඊළඟ හිත හදනවා ඒ සම්බන්ධ. ඊළඟ ක්‍රියාව කරනවා. හරි? එතකොට අපි ඔතන තේරුම් ගන්න ඕන දැන් ලෝකය මොකද්ද ඒ එළියේ තියෙන රූපේ. ඊළඟට හොයන්න ඕන ඒක හටගත්තේ ඇයි? බල්ලගේ නම් පේනවා. මුගේ තියෙන මෝඩකමට නේ එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ. ඒක ඇත්ත තත්ත්වෙ නෙමෙයිනේ. නේද? එතකොට ඒ මෝඩකමේදී උදව් වෙලා තියෙනවා එහෙන් පේන ස්වභාවය උදව් වෙලා තියෙනවා. ඌ ඒ විදිහට හිතන ස්වභාවෙත් උදව් වෙලා තියෙන මුලා වෙලා හිතන විදිහ ඇත්ත ඇති හැටි නොදැන ඇත්ත ඇති හැටි නොදැන කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාවයි මුලාවයි දැන් පෙනෙන ස්වභාවයයි ඔක්කොම එකතු කරලා තමයි ඌ බල්ලෙක්ව එළියේ ඉන්න බල්ලෙක්ව සංස්කරණය කරලා තියෙන්නේ හදලා තියෙන්නේ. ඔකට කියනවා අවිද්‍යාපච්චා සංඛාර. අවිද්‍යාවෙන් හදපු සංස්කාරයක් ඔය බල්ලා කියන. හරි. තේරුණාද? ඒක වෙන්න උදව් වෙලා තියෙනවා එහෙන් දැකීම. පෙනුන හින්දානේ ඌ හිතලා තියෙන්නේ. පෙනීම විතරක් නෙමෙයි. එතන ඊළඟට අර ඇත්ත නොදන්නකමයි මුලාවයි සේරම ටික එකතු වෙලා තමයි එළියේ රූපේ බාර ආරම් තියෙන්නේ බැස ආරම්. රූපේ දැඩිව විශ්වාස කරන ගතියට වැටිලා තියෙන්නේ. එතකොට අපි දකින්න ඕනේ අන්න සමුදය. සමුදය කොහෙද තියෙන්නේ එතකොට? හිතේ බල්ලගේ හිතේ නේ. ඒකට හිතේ මේ සමුදේ යෙදුන හින්දා නේද එළියේ බල්ලෙක් පිහිටුවේ. මේ සමුදේ යෙදුන්නේ නැත්නම් වතුරේ බල්ලෙක් පිහිටයි. දැන් අපට යෙදෙන්නේ නැහැ ඒ සමුදේ. ඒකට අපට පිහිටන්නේ නැහැ වතුරේ බල්ලෙක් නේද? අන්න එතකොට Nirodha. පිහිටන්නේ නැති බවට කියනවා නිරෝධය කියලා ලෝකේ පිහිටන්නේ. දැන් ඔන්න ඔය තුන මේ බල්ලා තේරුම් ගත්තොත්, එහෙන් බල්ලෙක් පෙනිලා තියෙනවා, ඒ පෙනිලා තියෙන්නේ මගේ හිතේ මේ හේතු ටික යෙදුණා හින්දා. මේ හේතු ටික යෙදුණ නැත්නම් ඌ පිහිටන්නේ නැහැ කියලා දැනගත්ත දවසට ඌ හිතනවා, ඒ අවබෝධයෙන් මේක දකින්න නම් මම මොකද කරන්න ඕන? හිත දියුණු කරන්න ඕන කොහොමද? අන්න එදාට තමයි දැන් මොකද කරන්න ඕන කියන එක තේරුණේ. මේ ලෝකෙන් මිදෙන්න, රැවටිලා හදාගත්තු ලෝකෙන් මිදෙන්න මොකද කරන්න ඕන? අන්න ඕක තමයි මාර්ගය වෙන්නේ. පැහැදිලිද? දැන් අපි රැවටුණා කියලා දන්නේ නැතුව මාර්ගයක් ඇහුවට ඒක කියා දෙන්න බෑ. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන රැවටිලා තියනවාද කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ලෝකය කියන්නේ මුලාවෙන් හදාගත්තු දෙයක්. එළියේ තියෙන ලෝකය. ඔය ලෝකෙ එළියේ නෙමෙයි තියෙන්නේ තමන්තු. දැන් පේනවාද? බල්ලාගේ ලෝකෙ එළියේ නෙමෙයි තියෙන්නේ බල්ලාගේ හිත තුල. ඒ වගේම කියනවා අපිත් මේ ඇහෙන් කනෙන් නාසයෙන් දැකලා අහලා හදාගෙන තියෙන ලෝකෙ එළියේ නෙමෙයි තියෙන්නේ. අපේම තියෙන කෙලෙස් ගොඩකින් තමයි ඔක හදාගෙන තියෙන්නේ. අවිද්‍යාවයි මුලාවයි තණ්හාවයි ඔය දේරම එකතු වෙලා තමයි එළියේ ලෝකේ හදාගෙන තියෙන්නේ. ඒක අපට දැනට පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒක නුවණකටමයි පේන්නේ. ප්‍රඥාව වඩන කෙනෙකුටමයි පේන්නේ. ඒකට ඒ දැක්ම එනකොට ලෝකෙට අයිති දැක්ම නෙවෙයි. සාමාන්‍ය අනිත් අය දකින ලෝකේ නෙමෙයි මේ දැන්. ලෝකෝත්තර ලෝකේ ඉක්මවා යන දැක්ම. ඕකට කියනවා ලෝකෙන් මිදෙන දැක්ම නැත්තම් ලෝකෙන් මිදෙන මාර්ගය. සම්මා දිට්ඨිය. හරි? ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. රහතන් වහන්සේ දැන් මෙන්න මේ විදිහට නිකන් අනුමාන ඥානයක් ගන්න පුළුවන් ඈ. ඇහැ වැඩ කරන හැටි රහතන් වහන්සේ දන්නවා. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? එළියේ තියෙන දේක සටහනක් හදලා දෙන එක. ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක. ඒකට කියනවා ප්‍රසාද රූපය කියලා. හිතට කරන්න පුළුවන් ওই ප්‍රසාද රූපය දකින්න එක. ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ දකින්න එක තමයි මේ විඥාණයට කරන්න පුළුවන්. විඥාණයට පුළුවන් ද එළියේ තියෙන දේ බලන්න? බෑ. ඇහැ නැතුව බෑ. ඇහැ ඇහෙන් බලනවා කියන්නේ ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ විතරයි විඥාණයට දැනගන්න පුළුවන්. ඒතකොට විඥාණය ඒක දිහා බලාගෙන නේද මේ එළියේ තියෙන දෙයක් ගැන කියන්නේ? දැන් අර බල්ලගේ මට්ටමින් හිතන්න. දැන් මේ ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බය තමයි බල්ලගේ විඥාණයට පේන්නේ. ඒ විඥාණයට කවදාවත් බෑ වතුරට ගිහිල්ලා බලන්න. නේද? එතකොට මේ විඥාණය කියන කතාවක් තමයි එළිය ගැන. අන්න එතකොට පේනවා මේක Taman තුල හැදෙන ලෝකය. වාඩියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක මෙහෙමයි අර නුවණත් එක්ක හිතන්න. හරි. මම ඔකට දුන්නේ අර පොඩි ළමෙක් අඬනකොට අපි බෝනික් එකක් දෙනවා. මෙන්න බබෙක් ඉන්නවා සෙල්ලම් කරන්න, ළමෙක් ඉන්නවා ඔයා සෙල්ලම් කරන්න, යාළුවි නේද? දැන් එහෙම කියනකොට අපි රැවටිලාද මේ බෝනික්කට ළමෙක් කියලා? ළමයා රැවටුණාට අපිත් ඒ මට්ටමෙන් නේද කතා කරන්නේ? දැන් අපි කිව්වොත් නෑ නෑ ඔය බෝනික්කට පණ නෑ ඔයා සෙල්ලම් කරන්න කිව්වොත් හරියනවද? නෑ. එතකොට ලෝකේ ක්‍රියා කරද්දී ඒ මට්ටමට, ඒ මානසික මට්ටමෙන් ක්‍රියා කරන්න වෙනවා. ඒකෙන් කියන්නේ අපි රැවටිලා කියලා. හරි. අනිත් ලෝකයාත් එක්ක ජීවත් වෙනකොට ඒ විදිහට ජීවත් වෙන්න ඕන. ඒකෙන් කියන්නේ ඇත්ත දැක්ක කෙනා රැවටෙනවා කියලා. අනිත් ඔක්කොම රැවටිලා නම් ඉන්නේ ඒ මට්ටමෙන් කිව්වොත් විතරයි ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ. අනිත් ලෝකේ යන ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්මත්තක. පිස්සු අය. ඇත්ත ඇති හැටියට දැකලා නැහැ. විද්‍යාවෙන් මවාගත්තු ලෝකෙකමයි ජීවත් වෙන්නේ. එතකොට මේගොල්ලෝ එක්ක වැඩ කරනකොට මේ විදිහට කතා කළොත් විතරයි එහෙම ඉන්න පුළුවන්. මේගොල්ලන්ට තේරෙන්නේ මේ කියන කරන දේවල්. ඒකෙන් කියන්නේ ඇත්ත දැක්ක කෙනා රැවටිලා කියලා. ඔව්. දැන් රහතන් වහන්සේටත් පුළුවන් මේ පිටුවේ වාඩි වෙන්න පුළුවන්. හැබැයි රැවටිලා නෑ. සම්මුතිය කරන ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කරන්න බෑ කියනවා නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ ඉන්න පුළුවන්. දැන් සෝවාන් අය ඇත්තටම ගිහි ජීවිතේ හිටියා. නේද? මේ දැක්ම තිබුණාට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. එහෙම ඉන්න බැරි කමන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නවා රැවටුනේදී මේක බොරුව නම් බොරුව කියලා දන්නවා. හා? මුලා වෙලා වෙන්න ඕන. තේරෙන්නේ නැත්තම් මොනවා කරන්නේ? තේරුම් ගන්න කෙනෙකුටනේ ඔක. තේරුම් කරන්න පුළුවන්.
රහතන් වහන්සේ කෙනේ කියන්නේ යන්නේ නැහැ. අපි හිතන්න ඕනේ හැටි. රහත්
ඕනේ හැටි කියන්නේ ඔක අහන කෙනෙකුටනේ. දැන් මං කියන දේ ඔයගොල්ලෝ අහන්නේ නැත්තම් මං ඔබ කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ. මට ටිකක් හරි විශ්වාසයක් තියෙන මේක අහලා අහලා කවදා හරි තේරුම් ගන්න
කියලා.
ඒ තමයි මම කියන්නේ. අපි මේක කියන්නේ අමතරයි. ඔව්. තාම නෑ ඒක දැක්කේ. මම හැමදාම ඕකමයි කියන්නේ.
ඉතින් ඒක තමයි අවබෝධය කියන්නේ.
හැමදාම අහගෙන ඉන්නවා තාම නෑ අවබෝධය ආවේ. හැමදාම ඕකමනේ අහන්නේ ආයි. ඒ කමන්නේ නෑ. උඹට කමන්නේ නෑ. ආයේ ආයේ අහන්න. ඒක නෑ නෑ ඒක පිටින් බලලා හොයන්න බෑ අපට රහතන් වහන්සේගේ සත්‍ය දැන් හිතන්න යන්න එපා.
ඉතින්
රහතන්
වහන්සේ මේ ලාසුලින්
දැන් අපිට ඕන දැන් රහතන් වහන්සේ බලන විදිහ නෙමෙයි. අපි මෙන්න මෙතන රැවටිලා නම් ඒ රැවටිලා කියලා දැනගන්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙන් අපව මුලා කරලා.
සර් අපිට ඒක තේරෙන්නේ නැහැ තමයි මෙතන තාවේ.
ආවට තාමද මදි. ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න තව ටිකක් හොයන්න ඕන. මේ හරිද? ඒකට මේ ධර්මයම විමසන්න ඕන. ධර්මයම ආය ආය අහන්න ඕන. ඈ? මොකද්ද කවුරු හරි හම්බ වෙන්නේ නැද්ද? මේ
මට ධානයක්
දෙන්න ඕන. හරිද අපිට දැන් නවත්තන්න වෙලාව හරිද?
නෑ සර්, අර නවත්තන්න තියෙනවා.
නෑ නෑ මට නෑ ඕගොල්ලන්ට. දැන් මේ මේ කියන දේ දැන් ටිකක් මේ කියන එක අර වෙනදට වඩා තේරෙනවා. ඔව්. දැන් මාට එහෙම තේරෙනවා මදි නේද? මදනේ ඇහුවි. නෑ. ඔව්. තේරෙනවා. නෑර. දැන් මෙතන පුටුවක් තියනවා කියන එක හිතෙන් හදපු එකක් කියලා වටහෙනවා. නැත්තම් පුටුව තියෙන හින්දාමයි පේන්නේ කියලා නේද අපිට හිතෙන්නේ? ඔය පුටුව එතන තියෙන හින්දාමනේ පේන්නේ කියලා නේද අපිට හිතෙන්නේ? ඒ වගේ තමයි අර බල්ලට බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ කියලා හිතෙන්නේ. හැබැයි ඒකේ දකින්න ඕනේ ඒකේ වැරද්දක් තියෙනවා කියලා. දැන් තියෙන හින්දා පේනවා නෙමෙයි. අපි එහෙම හිතන හින්දා අපට පේනවා. තියෙනවා කියලා.
තියෙනවා.
ඔව්. දැන් බල්ලට එහෙම හිතෙන හින්දානේ බල්ලෙක් ඉන්නවා කියලා
හිතෙනවා. ඔය
ඒ බල්ලට පේනවා. පේනවා. පේනවා උවිතන මේ අපිත් ඕකනේ කරා. කවුද කියන්නේ තියනවා කියලා? අපට හිතෙනවා තියනවා කියලා.
අනේ සර් මේ තියනවා
නිල් පාට නෑ. ළඟට ගිහින් බැලුවොත් මම මුහුදෙන් වතුර එකක් ගත්තොත් නිල් පාට නෑ. අන්න එහෙම තමයි හිතන්නේ. දැන් පේන දෙයමද තියෙන්නේ?
නෑ නෑ.
වගේ දැන් මේවා ගැනත් හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මේවා ගැන අපි එහෙම ඇනලයිස් කරලා නැහැ. ඔය නොලෙජ් එක.
ඒක
හොඳයි. ඒක තව වැඩි දියුණු කරගන්න ඕනේ. තව ඩෙවලොප් කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. දැන් මේකක් පේනකොටම ඇහැට කරන්න පුළුවන් මොකද්ද කියලා නුවණින් බලන්න. ඇහැට පුළුවන් එළියේ මොකක් හරි එකක ඡායාවක් කරන් දෙන්න විතරයි. ප්‍රතිබිම්බයක් කරන් දෙන්න විතරයි. ඕක තමයි අපි දැක්කා කියලා හිතන්නේ. බාහිරේ දකින්න බෑ මේ ඇහැ නිසා දකින හිතට. එළියේ තියෙන හැටිම දකින්න පුළුවන් නෑ හැව නෑ. ඇහැ නැතුවත් දකින්න පුළුවන්න්නේ නෑ. ඒත් මේ ඇහෙන් දැක්කනම් ඇහෙන් හදලා දීපු දෙයමයි හිත දැනගෙන තියෙන්නේ. දැන් ඕක තමයි නුවණින් හොයන්න ඕන දැන්. අර විදිහට බැලුවාම ඔතන පුතුවක් තියෙන්න බෑ. එහෙනම් කොහොමද වාඩි වෙන්නේ? ඒක දැන් ඕක තමයි මේ විමසන්න කියන්නේ. ඒකට තමයි ප්‍රඥාව වෙන්නේ. දැන් බල්ලා රැවටිලා කියලා අපට පේනවා. එතන ඡායාව විතරයි. මෙතන අපි රැවටිලා නෑ කියලානේ අපට හිතෙන්නේ. දැන් හොයන්න ඕන ඇයි කොහොමද දැනගත්තේ අපි රැවටිලා නෑ කියලා? පේනවට අමතරව තව දෙයක් වෙලා තියෙනවා. අල්ලන්න පුළුවන්. තියනවා කියලා දැනගන්නේ කොහොමද? අල්ලලා. හිතෙන් දැනගත්තට අපි දන්නේ නැහැ. දැන් ඈත තියෙන දෙයක් ගැන මොනවා හිතුවත් ඒක ඇත්තද නැත්තද කියලා හොයන්න බෑනේ. නේද? අපි අල්ලලා බලලා හරි වාඩි වෙලා හරි එහෙම අවබෝධයක් තියෙන හින්දා තමයි අපි රවටිලා නැහැ කියන්නේ. නේද?
අර දුර ගින්නක් දැක්කම අපිට පේනවා රතු වල
රස්නේ තේරෙන්නේ
නැහැ.
ඒක අපි හිතාගෙන විතරයි. අන්න ඔහොම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ලෝකෙට පුරුද්දන අගින්නක් ඔතන පිච්චෙනවා කියලා හිතන එක විතරනේ. දැන් ඊට වඩා එහාට හිතනවා. නෑ ඕක ඇහෙන් මෙහෙම පෙන්නුවට අපි දන්නේ නැහැ එතන ඇත්ත ස්වභාවය. නේද? දැන් රැවටෙන තැන් වලින් හිතන්න. දැන් ගින්න පේන, ගින්දර පේන්නේ අපිට දුම් පේන. දැන් දුම පේනකොට අපිට හිතන්න පුළුවන් ගින්නක් කියලා.
තියෙනවා
කියලා. තියෙනවා. ඒ වුණාට ඒක වැරදි වෙන්නත්
පුළුවන්. ඔව්. මොකද අපි විතරම කියනවනේ.
සමහර විට ඕකම වෙන්න පුළුවන් ගින්නක් නැතුව වෙන විදිහකට දුමක් වගේ පෙනුනා. එතකොට අපි රැවටිලානේ. ඔන්න ඔය වගේ රැවටෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්න එකම වෙන්න ඕනේ නැහැ ලෝකේ. හරි. දැන් අර බල්ලා ඇත්ත දකින්න ඕන නම් ඔහොම හිතන්න ඕන නේද? මට ඔහොම ඉන්නවා කියලා හිතනකොට ඕකේ රැවටීමක් වෙන්නත් පුළුවන්. එහෙම හිතලා හෙව්වොත් නේද ඌට ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා එහෙන් පෙන්නුවට ඕක විශ්වාස කරන්න එපා එළියේ තියනවා කියලා.
ආ
මිරිඟුව. කනටත් ඔහමනේ දෙන්නේ. ඒකත් මිරිඟුවක්. මේ සංඥා ආරම් දෙන්නේ. එහෙන් රූප සංඥා දෙනවා, කණෙන් ශබ්ද සංඥා දෙනවා. නේද? සංඥාව උපමා කරන්නේ මොකටද? මිරිඟුවට. දැන් ඕක අපට සාම වැටහෙන්නේ නැහැ. නෑ එහෙන් ගත්තේ රූප සංඥාවක් ඕක මිරිඟුවක් කියලා අපි දන්නේ. පේන හින්දා පේන දෙයට කියන්නේ මිරිඟුව කියලා. පේන ස්වභාවය. රූප සංඥාවනේ ඇහැ අරන්නේ. දැන් බල්ලට අරන් දුන්නේ බල්ලෙක් වගේ සංඥාවක්, රූප සංඥාවක්. ඌගේ එක මිරිඟු ස්වභාවය දන්නේ නැති හින්දා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා කියන්නේ රැවටුණා නේද? දැන් අපි කියනවා පුටුවක් වගේ පේනවා. එහෙන් කරන්නේ ඔච්චරනේ. රූප සංඥාව රඳෙන එක විතරයි නේද ඇහැට කරන්න පුළුවන්. ඔය සංඥාව දැකලා අපි හිතනවා කුටුවක් එළියේ තියෙනවා කියලා. දැන් තේන ස්වභාවයයි පවතින ස්වභාවය. දැන් අපිත් මිරිඟුව දැකලා මොකද්ද තියෙනවා කියලා හිතුවා. දැන් මිරිඟුව විදියට දැක්කේ නැහැ. එළියේ පුටුවක් තියෙනවා කියලා බාරගත්තා. ඒ බාර ගැනීම තමයි රූපේ වැසගත්තා කියන්නේ. රූපේ පිළිගත්තා. හරි? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔක මිරිඟුවක්. ඇහැ අරන් දෙන්නෙම සංඥා මිරිඟු. එහෙන් දැක්ක පළියටම විශ්වාස කරන්න එපා එළිය තියෙනවා කියලා. ඔව් දැනට අපි ඉන්නේ නෑ මේක ඒ වුණාට මේක තියෙන එකක් කියලානේ. දැන් හොයන්න ඕන අපි කොහොමද තියෙන එකක්ම කියලා දැනගත්තේ. එහෙන් දැකලා විතරක් බෑනේ. මොකද එහෙන් දෙන්නේ මේකේ ෆොටෝ එකක් අරන් දෙනවා විතර. අතගාලා බලනවා කියන්නේ මොන ආයතනෙද වැඩ කරන්නේ? කාය ආයතන. කායතනෙදනේ කාය ස්පර්ශය. දැන් වෙනම හොයන්න ඕන කාය ආයතනය වැඩ කරන්නේ කොහොමද? මේ ඉස්සෙල්ලා බැලුවේ චක් ආයතනෙ වැඩ කරන හැටි. කාය ආයතනෙට පුළුවන් ද අපට ඇත්ත කියන්න?
ඒකත්
ඇහැ වගේම තේරුම් ගන්න ඕනේ. ඒ ආයතනෙ කරන්නේ ඔය බොරුවම තමයි. තව සංඥාවක් අරන් දෙන්නේ. සංඥාව විරිඟුව. එතකොට අපි එක්කෙනෙක් කියපු බොරුව හරිද කියලා ඇහුවේ තව බොරුවක් කියන එක්කෙනෙක්. එක්කෙනෙක් බොරුවක් ඇවිල්ලා කියනවා. අපි ගිහින් ආරය කිව්වේ ඇත්තද කියලා තවත් බොරුකාරයෙක්ගෙන් අහනවා.
ආයතන ටික විශ්වාස කරන්න බෑ කියලා.
ඔව් ඕකමයි ධර්මය කියන්නේ. ආයතන ටික විශ්වාස කරන්න එපා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සලායතනෙම විශ්වාස කරන්න එපා. ඔය සලායතන වලින් හදපු ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. සලායතනෙන් හදපු හදලා දීපු ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ලෝකෙ. ඒකට ලෝකය තේරුම් ගන්න ඕන සලායතනෙන් හදපු ලෝකය. සමුදය කියන්නේ සලායතන. සලායතනේ විතරක් නෙමෙයි සලායතනෙට රැවටෙන බව. සලායතනෙට පුළුවන් සංඥා නැත්තම් මිරිඟු ස්වභාවයන් ටිකක් අපට පෙන්වන්න විතරයි. නේද? ආයතන හයටම පුළුවන් ඔච්චරයි. සංඥා මිරිඟු අරන් දෙන්න. ඒකට අපි මිරිඟුව දැකදක ඒකට අපි අර ලෝකෙට අයිති රූප පනවන.
අපි හිතාගෙන ඉන්න මේ දුක කියනවා මේක හැමදාම මොකද කියනවා අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපි ඉන්නා එකක් තියෙනවා හැමදාම කියලා
එහෙම ඔව් හැමදාම කියන්නේ මම ඕක බලන්න කලිනුත් ඔතන තිබුණා බලන කොටත් තිබුණා ආයේ ඉස්සරහට ආයේ තව සැරයක් බැලුවොත් දකින්න පුළුවන් කියලා හිතනවා නේද අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා දැන් අර වතුරට එබෙන බල්ලා හිතන්නේත් ඔහොම නේද? ඔය ඉන්න බල්ලා මං දකින්න කලිනුත් ඔතන හිටියා. ඒ හින්දා තමයි බලනකොට පේන්නේ. ආයෙ සැරයක් බැලුවොත් අනාගතේදී ආයෙත් එතන ඉන්නවා. දැන් පේනවනේ දුර රැවටිලා කියලා. අපි ඡායාව මට්ටමේ ගත්තත් ඌ එබෙනකොට විතරනේ ඡායාව ඇති වෙන්නේ. නේද? ඒ කලින් තිබිලත් නැහැ.
ඔය අපි
බැලුවොත් විතරයි දැන් පිළිගත්තට හරියන්නේ ඒක තමන් දකින්න කියලා කියන්නේ. විශ්වාස කළාට හරියන්නේ. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න.
ඔය ඒක විකට යන්න එපා කියලා නෙවෙයි.
දැක්කොත් දැක්කා විතර මට්ටමට දැන් බල්ලා එන්නේ ඔය ඇහෙන් පෙන්වන ස්වභාවයක් විතරයි. එළියේ පවතින ස්වභාවයක් නෙවෙයි. ඒක එළියේ තියනවා කියලා හිතුවොත් නේ ඌ රැවටිලා ලෝකෙට අහුවෙන්නේ. ඒක ගැන ආය ආයතනයක් උපදවන්න පුළුවන්. නෑ මේ බලන හින්දා පෙන්වුම් කරන ස්වභාවයක් විතරයි කියලා දැක්කොත් එතකොට ඌ දකින්න හේතුඵල. මෙන්න මේ හේතු යෙදෙන හින්දා ඔහොම පේනවා. හරි? ඒක බලන්න කලින් තිබුණත් නෙමෙයි, පස්සේ තියෙනවත් නෙමෙයි. මේ හේතු ටික යෙදෙන හින්දා එහෙම
පේනවා.
මේ හේතුයි ඵලයි අපි අවබෝධ කරගන්න ඕනේ. මේ හේතු යෙදෙන හින්දා මෙහෙම මේ පෙන්නුම් කරනවා. විද්‍යමාන. ඒ හේතු යෙදුන්නේ නැත්නම් එහෙම පෙන්නුම් කරන්නේ නැහැ. ඔක තමයි මේ හේතුඵල ධම කියන්නේ. නැත්තම් පටිච්ච සමුප්පාදේ කියන්නේ මේ හේතුවක් නිසා ඵලයක්. හේතු යෙදුනේ නැත්නම් ওই ඵලය ගැන කතා කරන්න බෑ. ඵලය නේද
ඉන්නවනම්
බල්ලෙක් ඉන්න නිසාද බලන්නේ? මේ වතුරට එබෙන බල්ලට ওই කතාව දාන්න.
නිකන් එබෙනකොට දැක්කා.
අනේ කොහේ එහෙම මං කියන්නේ බල්ලගේක නෙමෙයි.
අපි කරන්නේත් ඒක තමයි.
සාමාන්‍යයෙන්
කරන්නේත් ඒකමයි. ඇහැ පාවිච්චි කරන එකනේ කරන්නේ. ඔව්. ඒ ඇහැට මොකද්ද කරන්න පුළුවන්?
මම කොහෙන්ද?
අපි
ඇහි ඡායාවක් හදන්න හේතු ටික යෙදෙනවා නම් හදනවා. ඒකට අවශ්‍ය ප්‍රත්‍ය ටික යෙදෙනවා නම් ප්‍රතිබිම්බේ හදන එක තමයි ඇහැට කරන්නේ.
නැතුව බලන්නේ නේද? ප්ලෑන් එකක් නැතුව.
අපිට කිසිම ප්ලෑන් එකක් නැහැ. අපි බලන්නේ මේකෙන් හදලා දෙන අර දැන් ෆිල්ම් හෝල් එක ඇතුලේ වාඩි වෙලා ප්‍රොජෙක්ට් කරන එක බලනවා එච්චරයි. ඇහැ හදලා දෙන ටික විතරයි අපිට බලන්න පුළුවන්. දැන් ෆිල්ම් හෝල් එකකට ගියාම අපට ඕනේම බලන්න බෑනේ. අරකෙන් ප්‍රොජෙක්ට් කරන ටික විතරයි බලන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ඇහෙන් බලනවා කියන්නේ ඇහැ හදලා දෙන ටික විතරයි අපිට බලන්න පුළුවන්. ඇහැ හදලා දෙන්න මොනවා හරි හේතුන් නිසා මෙතන හැදෙනවා.
ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැතුව අපි බලන්නේ.
බලාපොරොත්තුවක් නැතුව බලලා මොනවද තියෙනවා කියලා හිතාගෙන බලාපොරොත්තු ඇති කරගන්න. බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ බලාපොරොත්තුව තමයි තණ්හාව කියන්නේ. ඒ තණ්හාව ඇති කරගන්නේ මෙතන රැවටීම දන්නේ නැති හින්දා. මේක මුලාව දන්නේ නැහැ. මුලාවෙන් හදලා දෙන ලෝකේ තියෙන දේවල් වලට තමයි අපි තණ්හා කරන්නේ. හරි? දැන් අර බල්ලා තරහ ගන්නෙ බල්ලාගේ හිත එක්ක නෙමෙයි එළියේ ඉන්නවා කියලා හිතන බල්ලාත් එක්ක. මුලාවෙන් හදාගත්තු බල්ලත් එක්ක තමයි ඌ තරහ අරන් තියෙන්නේ. ඌ බුරන්නේ. ඌ ඒක දන්නේ නැහැ මේ මුලාවෙන් හදපු එකක් කියලා. ඌ හිතන්නේ එතන ඇත්තටම ලෝකෙට අයිති බල්ලෙක් ඉන්නවා. සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියලා තමයි ඌ හිතන්නේ. නේද? බාහිර. ඒ වුණාට ඇහැට පුළුවන් මතක තියාගන්න රූප සංඥාවක් අරන් දෙන්න විතරමයි. ඔය සංඥාව බුදුහාමුදුරුවෝ උපමා කරනවා මිරිඟුවට. අපි ඇහැ පාවිච්චි කළා. ඇහෙන් දකින්නේ ওই සංඥාව විතරයි, රූප සංඥාව විතරයි.
දැන් මතකද ඉස්සෙල්ලාම සර්වර් අඳුරගත්ත වෙලාව? අර කිව්වේ අර පස්සේ සම්මුඛාදාය කාර්යයන කතා කරනකොට මට මුලටම මතකයි මේ සර්ගේ අත් මෙහෙම නිහිලා කිව්වා, දැන් මේකෙ ඉන්න මේකෙ ඉන්න මේක ඔහු කියලා. දැන් අපි මේක අත්කරොත් මේවා කොහොම හෝස්ලි
අපි ඇහි මුලා වෙනවා කියලා දැනගත්තු ගමන් නේද? ඇහෙන් අරන් දෙන්නේ රූප සංඥා විතරයි. බුදුහාමුදුරුවෝ ඒක උපමා කළේ මිරිඟුවට. ඒකට ඇහැ නිසා අපි දකින්නේම මිරිඟු. මිරිඟුව කියන්නේ ඒකට අදාළ වතුර නැහෙනි. ඒවා අපි පනවන ඒවානේ. ඒකට මිරිඟු ස්වභාවය කියන්නේ එළියේ සතර මහා ධාතුයෙන් හැදිච්ච රූප නැහැ. ඒ වගේ පෙන්눔 කිරීමක් විතරයි මේ තියෙන්නේ. ඒකට ඇහැට කරන්න පුළුවන් තියනා වගේ පෙන්වන්න විතරයි. ඔය අවබෝධය ගත්තොත් කවදා හරි දැන් නෙමෙයි. හරි. ඔය අවබෝධය ආවොත් ආයේ ඇහෙන් දකින දේවල් වලට සංහා කරයිද? එළිය තියනවා
කියලා. ඉතින්දලුත් කියනවා අයියෝ ඒ ඒක බලන්න ඕනේ නැහැ. ඒකෙන් අපිට එකක් ඕනේ නැහැ. ඒකට කැමති වෙන්න ඕනේ. ඕවට ඇලුනාම තමයි අපි
සමහර දේවල්. දැන් එහෙම හිතන එකේදී දෙයක් තියෙනවා කියලා දැනගෙනද නැද්ද?
දැන්
මෙතන පුටුවක් තියෙනවා කියලා දැනගෙනද නැද්ද? අර බල්ලට දාලා බලන්නකො. වතුරේ බල්ලෙක් ඉන්නා මට ප්‍රශ්නයක් නැහැ ඔහේ හිටපු දෙන්න. මේ ඒ ත්‍රවටිම තියෙනවා. ඒ බල්ලා අද්දකින්න මම ඉඳලා. නේද? මම ඉන්නවා. සක්කාය දිට්ඨිය තියෙනවා. එතන මේ ආයතන හයට මුලා වෙනකන් සක්කාය දිට්ඨිය තියෙනවා. ඒක වැඩි දියුණු වීම තමයි ඇලීම ගැටි. සංහා දිගින් දිගට යනවා.
හැබැයි දැන් කියන්නේ අර ඒක දැන් මේ වෙද්ද දැන් මේ වෙද්ද ලක්ෂණයි. දැන් මේ වෙද්ද ලක්ෂණ. දැන් මේක දිහා බලලා මට අගේ කරන්න පුළුවන්.
ඒකේ ප්‍රශ්නයක් නැහැ.
මට ඕනේ නැහැ.
නෑ අගේ කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නුවණ තියෙන්න ඕනේ.
ඒක උසස් එකක් නෙවෙයි. ඒක කරන්නේ.
හරි ඒක උසස් හරි පහත් හරි කියන්නේ ඒක තියෙනවනේ. ඒක තියෙනවා කියලා දැනගත්තේ මේ ඇහෙන් නේද කියලා බලන්න. ඇහෙන් දැනගත්තා නම් අන්න බලන්න ඇහ අපිට පෙන්නන්නෙම මිරිඟු. ඇහේ ස්වභාවය ඕකයි.
ඉතින් මේ වෙද්ද මට අවශ්‍ය නෑ, මට ඕනේ නෑ. හැබැයි ඒක අගේ කරාට වැරද්දක් තියෙනවා.
මං කිව්වේ දැන් අපි හරි වැරදි නෙමෙයි කතා කරන්නේ කියලා. ලෝකේ යනවද නැද්ද? දැන් ලෝකෙට ඇයිති හරි දේව හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. ඒක හොඳ උනත් එකයි නරක උනත් එකයි.
නෑ හැබැයි ඒක කිව්වොත් අගේ කරන එකක් හොඳ නෑ කියලා ඒක අපි
නෑ මං එහෙම කියන්නේ නෑ. අගේ කරන්න. මේක ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුව ලස්සන දෙයට ලස්සනයි කියන්න එපා කියලා නෑ. රස දෙයි රස විඳි. ඒක තමයි තේරුම් ගන්න නේද? ඔව් ඉන්ද්‍රිය ටික වැඩ කරන හැටි බලන්න. ඇහැ, කන, නාසය, දිව. ඈ?
ඒක ඒක තමයි කල්පිත. ඇවිල්ලා ඉන්නවා. ඈ ලොකු මොනක්ද?
ඇහැ තේරුම් ගත්තොත් නෑ පුළුවන් නම් ඇහැ තේරුම් ගන්න. එතකොට ඊළඟ ස්ටෙප් එක කනත් ඔය වගේම නේද? ඔය බොරුවම නේද කරන්නේ? කියලා පේන. අන්නවම ආයතන ටික දකින්න. එතකොට අන්න එන්නේ ලෝකෙන් මිදෙන දැක්ම. ආයේ උපදින්නේ නැති
මා. විසානේ ආයතන වලින්.
ආ.
හැබැයි දැන් සම්මතවත්. ඔබලා හිතන්නේ නැද්ද අපි මේ ලෝකෙන්
මිදෙන්න ඕන කියපුවට හරියන්නේ නැහැ. දැන් අපි ඕකට බුදුහාමුදුරු උපමාවක් දෙනවා. ඔන්න ගිනි ගොඩක් ඇවිලෙනවා. ගින්දර. හරි? දැන් හිතනවා මේ ගිනි ගොඩ නිවෙන්න ඕන. අපි ඔක්කොම හිතනවා ওই ගිනි ගොඩ නිවෙන්න ඕන. ඒ වුණාට අපි කරන්නේ මොකද්ද? අර වටේ තියෙන දර අරව මේවා ටික ගින්නට විසිකරනවා. අපිට ඕනකම තියෙන්නේ ගින්න නිවන්න. අපි කරන්නේ තව වැඩි කරන්න ඕන ටික කරන්න. ඕනකම තිබුණටම බෑ අවබෝධය නැත්තම් මේ ගින්න නිවෙන්නේ ඇයි කියන නුවණක් එන්න. මේ දර දාන එක නවත්තපු දවසට තමයි ගින්න ටික ටික නිවිලා යන්නේ.
ඔව් ඒකට දර කෝටුවක් අරගෙන ඒක සංසරන්න ඕනේ.
ආ ඒක තමයි මේ කියන්නේ. ඒක කරන්න නම් මේ ඇහැ අපිව රවට්ටන හැටි දකින්න. කන අපිව රවට්ටන හැටි දකින්න. මේ සලායතනෙම අපිව මුලා කරනවා කියලා දකින්න. ඒගොල්ලෝ මුලා කරනවා නෙමෙයි ඉතින් අපිමයි මුලා වෙන්නේ. ඒ වුණාට දැනට දකින්න ඕනේ ඒගොල්ලෝ අපිව රවට්ටනවා. ඒකත්
නෑ
කියන එක ඒක මම හිතන්නකෝ එතකොට පේයි තව. මං කිව්වේ කරන දේ නෙවෙයි මේ කියන්නේ ගන්න ඕන අවබෝධය මොකක්ද කියන එක. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? එතකොට හටගන්නේ ඇයි කියන හේතු ටික නැත්නම් ලෝකේ උපදින්නේ නැහැ. ඒක තමයි ලෝකෝත්තර தත්ති කියන්නේ. නිවන කියන්නේ. එහෙනම් ලෝකේ උපදින්න ඇති தත්වෙට එන්න නම් මොකද්ද කරන්න ඕන? මම එතකොට දැන් මොකද්ද කරන්න ඕන? මේ මට රැවටෙන එකයි නවත්ත ගන්න ඕන මොනවා කරලා. නේද?
ඒකට තමයි භාවනා කරන්න කියන්නේ හිත හදන්න ශක්තිය දෙන්න.
ඕක දැනගෙන භාවනා කළොත් ඉතින් ලෝකෙන් මිදෙීමටක එයි. ඔක දන්නේ නැතුව භාවනා කළොත් ඔය අවබෝධය එන්නේ
නැහැ. දැන් අපේ නිහිකල්පතාව ඒක කරගන්න.
ඒක තමයි ධර්මයක් අහලා තේරුම් ගන්න ඕන. මේ ආයතනේ මොකද්ද? ආයතනේ හටගන්නේ ඇයි? ආයතන නිරෝධේ මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔක දැනගත්තොත් සම්මාදිට්ඨිය.
හැබැයි දැන් අපි ධර්මයේ අමතක නැති නිසි නෙවෙයි.
අහපු ධර්මයේ මේ බුදුහාමුදුරුවන්ගේ ওই ලෝකෝත්තර පැත්තයි කියන එක ටිකක් වෙනස් නේද? මෙච්චර කල් අහලා තිබුණ එකට වඩා ටිකක් වෙනස් නේද? ඒක තමයි. ඉතින් බණ අහනවා කියලා වහුවට හරියන්නේ නැහැ. බුදුදහම මෙන්න මේක වෙන්න ඕන කියලා දැනගෙන අහන්න ඕන. එතකොට අර හැමතැනම කියන බණේ නියම බුදුදහම මොකද්ද කියන එකේ අවබෝධයක් එනවා. මේ බණේ නම් කියන්නේ ලෝකෙට අයිති දෙයක්. මේ බණේ නම් කියන්නේ ලෝකෝත්තර පැත්ත කියලා තියෙනවා. එතකොට අර පින් කරලා නැවත හොඳ තැනක උපදින්න කියනකොටම දන්නවා මේක බුදු දහමද නැද්ද. මෙච්චර කල් හිතන් හිටියේ ඕක බුදු දහම කියලා. දැන් තේරුම් ගන්නවනේ බුදු කෙනෙක් වෙන්නනවා එතනින් එහාට යන්න. නැවත නූපදින හැටියක් මේ ලෝකෙන් මිදෙන විදිහක් පෙන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒක තමයි බුදු දහම. ඔතනින් තමයි බුදු දහම වෙනස් වෙන්නේ. අනිත් ආගම් නැත්නම් අනිත් මත අනිත් දෘෂ්ටි වලින් බුදු දහම වෙනස් වෙන්නේ ඔතන. කොහෙද සූත්‍ර පිටකේ විස්තර කරන්නේ මොන සූත්‍රයක් ගත්තත් ඕකමයි විස්තර කරන්නේ. අපිට ඒක පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. හරි. ස්වාමීන් වහන්සේලා නෙමෙයි අහන කෙනා. අහන කෙනා නුවණින් ඇහුවොත් ඒකේ ධර්මය තේරෙනවා. අහන කෙනාගේ නුවණ යෙදෙන් නැත්නම් ඒ ධර්මේ තේින්නේ නැහැ. හරි. ධර්මය අහන්නත් නුවණක් තියෙනවා. කියන්නේ අහන දේ තේරුම් ගන්න නුවණක් තියෙන්න ඕන. නුවණ නැතුව කොච්චර ධර්මයේ ඇහුවත් ඒක තේරුම් ගන්න බෑ. දැන් අර බල්ලට ගිහිල්ලා උක කොච්චර කියා දුන්නත් ඌට අවබෝධ වෙන්නේ නැහැ. අපි කොච්චර ඇත්ත වුණා කියන්නේ. නේද? එයාට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් හදලා ඊට පස්සේ ඒක පෙන්නුම් කරන්න ඕන. ඒකට අපටත් එහෙමයි. අපිට මේක තේරුම් ගන්න ප්‍රඥාවක් වඩා ගන්න. එතක කොච්චර ඕක ඇහුණත් තේරුම් යන්නේ නැහැ. මෙහෙම දෙයක් ඇති කියලා හිතුණට තමන් තුලින් දැකීම එන්නේ නැහැ. මේ දැකීම එන්න නම් තව තව මේක හිතන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විමසන්න ඕන. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? ඒවා හොඳට හොයන්න ඕන තව. මොකද අපේ පුරුද්ද බලවත්. දැන් මෙහෙම බලනකොට අන්න පුටුව තියෙනවා. අන්න කාක්කෙක් ඉන්නවා. ඔහොම හිතන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ.
හැබැයි ඒකට
ජමුරට යන්න දැන් ඔව් ඒක හිතට පෙන්වන්න ඕන හැමතිස්සෙම මතක් කරන් අර වතුරට ඉබෙන බල්ලව ඒ විදිහට නේද මාත් ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ. පේන දේ තියෙනවා කියලා නේද ඔය හිතලා තියෙන්නේ. ඇහෙන දේ තියෙනවා කියලා නේද ඔය හිතලා තියෙන්නේ. ඒකට සද්දේ ඇහෙනකොට අපි හිතන්නේ කාක්කෙක් රූපයක් ගැන. සද්දයක් ඇහුණා කියලා නෙවෙයි. බාහිරේ තියෙන රූපේ. රූපේ කියන්නේ ඕන ආයතනකින් අත්දකින්න පුළුවන්. දැන් හරිනම් කණෙන් අහපු දේ කණෙන් විතරනේ අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නෙමෙයි. අපි අර රූපේ ලෝකේ රූපයක් තියෙනවා කියපු ගමන් අනිත් ඕන එකකින් අපට පුළුවන් ඒක අත්දකින්න. ඒකට ඒක මේ හිතෙන් කරන මුලාවක් කියන එක දකින්න. සද්දයක් ඇහුණා නම් සද්දයක් විතරයි. ඒ සද්දයක් නම් කණෙන් විතරයි ආයේ අත්දකින්න පුළුවන්. එහෙන් අද්දකින්න බෑ නේද සද්ද? නේද?
අපිට මතක් වෙනවා බෙල් එක.
ඔව්. බෙල් එක පුළුවන් දැක්කොත් එහෙන් අද්දකින්න. ඔන්න වෙනස. සද්දේ නම් ආයේ කණෙන් අහලමනේ ඒක දැනගන්න පුළුවන්. නේද?
මොකද ගහන්නේ? කවුද ගහන්නේ?
ඒක ඔක්කොම බෙල් එක පිළිගත්තට පස්සේ. සද්දයක් විදියට අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කළා නම් ඒ සද්දය අපිට ඇහෙන් දකින්න බෑනේ. දැන් වෙලා තියෙන්නේ ඇහෙන් දකින දේ අතින් අල්ලලා බලන්න පුළුවන්. එතන තියන නේද වැරද්ද? ආය ස්පර්ශය රන්දේ වළිය අත ගන්නවා වගේ ඔය බුදුහාමුදුරුවෝ දීලා දෙන්නේ ඔව්. දකින දේ කවදාවත් කියන්න බෑ අත ගන්න. අපි විශ්වාස කරනවා පුළුවන් කියලා. දකින්න දෙයි පුළුවන් කියලා හිතනවා අපි අත ගාලා තේරුම් ගන්න එහෙම බෑ. මොකද ඇහැ කරන වැඩේ අතට කරන්න බෑ. කාය ආයතන කියන්නේ වෙන එක. කාය ආයතනෙට බෑ වර්ණ දකින්න. ඇහැට පුළුවන් වර්ණ දකින්න. ඉතින් දැනෙන විදිහට
එතකොට පේනවා මේ ආවදාගේ රූපේ තමයි මෙහෙම.
හැබැයි එයාගේ පාටම එකේ ගානවා කියලා තියෙනවා.
නෑ
බෑ. මොකද ඇහෙන් කරන වැඩේ කරන්න බෑ අපි. අර හැදේ හදයි. අපිට දැනෙන ස්වභාවය හදයි.
ඔව්
ඒකේ අර පාට ගන්න බෑ.
මට දැන් තේරෙනවා මොකද බුදුහාමුදුරුවෝ කියපුවා. යාලු සීිටු කියපු.
දැක්කොත් දැක්ක විතරයි. දැක්ක විතර නම් ඒක අපිට කණෙන් බෑ අත්දකින්න නාසයෙන් බෑ
නේද?
අන්න ඒකයි. දැන් ධර්මයේ දකින්න නම් ඒ බුදුහාමුදුරුව උපමා කරපුවා හිතට ගන්න සංඥාව මිරිඟුව. තපහෙන් අරන් දෙන්නේ සංඥාව. කණෙන් අරන් දෙන්නේ සංඥාව. රූප සංඥා, ශබ්ද සංඥා, ගාන සංඥා මේ විදියට සංඥා ටික. සංඥාව උපමා කරන්නේ මිරිඟුවට. ඔන්න ඔහමයි ධර්මයේ දකින්න ඕනේ. දැන් ඔක කවුරුත් කියන හින්දා නෙමෙයි නේද? ධර්මයේ මෙහෙම කියනවා. ඒක වෙන්න පුළුවන්ද?
හැබැයි කියපු එක ඒක තෝරගත්තොත් ඒක තේරෙනවා යම් වෙන්න හරි කියලා. මොකද සද්ධාව
කියන එක තවත් වැඩි වෙනවලු
හොඳට තේරුම් ගන්නවා නම් වචනේ තේරුම. එතකොට අපි ඒකට වැඩි ඒ ධර්මයේ මොස්
ඒ දැන් ආ මේ බුදුහාමුදුරුව ඇත්තමනේ කියලා තියෙන්නේ කියලා තමයි තේරෙන්නේ. එතකොට අචල ශ්‍රද්ධාව. ඕක තමයි සෝවන් වෙන්න ඕන. ඒක කවුරුවත් කියන එක අහලා හරියන්නේ
නැහැ. හැබැයි කියපු හින්දා දැන් අපේ හිතන විදිය වෙනස් වෙලා. දැන් ඒ කියන වචනේ තේරුම වැඩියෙන් හොඳට
තේරෙනවා.
තෝරගන්න ඕනේ කියලා තමයි. එතකොට
ඒ හින්දා තමයි මේවා ආයේ ආයේ අහන්න කියවන්න විමසන්නේ. හ්ම්. නේද මේ මං පොතක් තියෙනවා මේ රූපයෙන් මිදීම කියලා. මේ ටිකක් ගැඹුරුයි. ඔය අහපු දේ තේරෙනව නම් තමයි මේවා ධර්මයේ කියලා තියෙනවා. අමාරුයි හරි. දැන් ඔය කියන ඒවා එක සැරේ තේරෙන්නේ
නැහැ. ඔයා කියන මං එකපාරටම මට අදහසක් ආවා.
දැන් මේවා අන්න හරි එකතු වෙලා මේ කියවපු එක
සාකච්ඡා කරා.
හම්බ වුණා. ආ. ඔයගොල්ලෝ ගන්න මේවා. පොත් හතරයි තියෙන්නේ මේ. දැන් මේක පොත ගත්තටම හරියන්නේ. ඉතින් ඕක දැන් කියෝලා ආපහු මාරු කරගන්න. හරිද? දැන් මන් දෙන පොත් කියෝලා ආයේ ඒවා මාරු කරගන්න. දැන් ඕක දැන් ධර්මයේ දන්න කෙනෙකුට තමයි ඕකේ තියෙන්නේ. ඕක ටිකක් හරි. ඕක හරි ගැඹුරුයි. ඉතින් තේරෙන්නේ නැත්නම් කියවන්න එපා දැන්. ඕක ටිකක් අර වචන ගොඩක්
තියෙනවා.
ඔයාට තේරෙන්නේ නැහැ දැන්. සිංහල බර වැඩි ඕක. ඕක දෙන්න මේ. ඔව්. ඕකේ පාළි ගොඩාක් තියෙනවා.
මම දන්නවා දැන් මුදේනෝ පාළි ඉගෙන ගන්න.
ඒ ඉගෙන ගන්නවට වඩා හොඳයි මේ. අම්මා කියවනවද? පුළුවන්ද කියන්න?
මට?
ඔව්.
අම්මාලු කියවනවා.
ආ එහෙනම් ඕන්නේ. හරි. ඕක කියෙව්වත් තේරුම් ගන්න බෑ. ඉතින් මේ මටත් තේරෙන්නේ නැහැ. මාත් ඔය බොහොම අමාරුවෙන් ඉතින්. නැහැ. එහෙම කියලා කියවන්න නැතුව ඉන්න එපා.
ඉතින් ඔයා කිව්වොත් එතකොට මම කියවන්න පුළුවන්.
කියවන්න.
මොනවද තේරෙන්නේ නැත්නම් ඇහන්න.
ඔව්. ඔව්. දැන් ඔක තේරුම් ගන්න අරන් තේරුම් ගන්න බැයි නම් අහන්න ප්‍රශ්න. මේ කියන්නේ මොකද්ද කියලා අහන්න. ඔව්. දැන් ඕවා බැලුවහම වටිනකම තියෙන්නේ ආ ධර්මයේ මෙහෙම දේවල් කියලා තියෙනවනේ.
බලන්න මම ඉස්සල්ලාම බලන්නේ පල ගැටියයි.
ඒක තමයි දැන් ඔය අහපු දේවල් ඕවයි තියෙනවා. එතකොට තේරුම් ගන්න පහසුයි. ඈ? දැන් අපි රූපය කියලා හිතාගෙන ඉන්න එකද රූපේ? ඔය හැම පොතේම ඕක තමයි. දැන් මගේ සාකච්ඡාවේ හුවත් හැම එකේම ওই ටිකමයි කියන්නේ. ඉතින් එක එක විදිහට කියනවා. මොකද ඕකද?
හැබැයි අපි අවබෝධ කරගන්න හැටි තමයි.
ඔව්. Taman ඕක දකින්නකම් ඉතින් එක එක විදිහට බලන්න. රෝහිතස්. ඔව්. අන්තේ කෙලවර. ලෝකය මොකද්ද? ලෝකේ කෙලවර. නිරෝධය මොකද්ද? එලියට දික් කරන්න එපා, එලියෙන් හොයන්න එපා කියලානේ කිව්වේ. ලෝකේ තියෙන්නේ කොහෙද? අහන්න මේ පැත්තට දික් කරන්න. අන්තේ ආවේ එතකොට. ලෝකේ හැදුවේ මම කියලා දැක්ක දවසට ලෝකේ කෙලවර හම්බ වෙයි. අන්තේ දකින්න ඕන කෙලවර සමුදේ. සමුදේ හරියට දකින්න ඕන. මේ හින්දානේ මේ ලෝකේ ඇති උනේ. එදාට කෙලවර දකින්න. ඒවා තේරුම් යයි මේ මේ දැන් මගේ ඊළඟ පොතෙත් මම ලියනවා මෙද ගැන මධ්‍යම ප්‍රතිපදාව.
සාමාන්‍යයෙන් මට අර බක්සකන් වගේ තියෙනවා.
හරි. හරි අපි අවසන් කරමු නේ දැන්. ඉතින් ඒක තේරුම් ගන්න තව තව ඔහොම ඔහොම මේවා දකිනකොට තව තව තේරුම් යයි. මොනවා කරලා හරි සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. පොත් කියෝලා හරි අහලා හරි සාකච්ඡා කරලා හරි මේ මේ සම්මාදිට්ඨිය කියන එක ඇති කරගන්න. එතකොට තේයි ඔය අහන බණේ බුදුදහමේ වෙනස මොකක්ද කියලා.
නෑ දැන් අපේ මේ මාස 3-4 වෙනසක් තියෙනවා කියලා හුදු තේරෙනවා.
ඒ ඒක තමයි එන්නේ. එතකොට ඒ ප්‍රයෝජනයක් ගත්තා නේ. ඈ ලොකු වෙනසක්. ඔව් දැන් මේ ධර්මයේ දැකීම කියන එක හැමෝටම නැහැ. ගොඩක් අය වචන ගොඩක් දන්නවා විතරයි. අවබෝධේ නැහැ. අවබෝධය ගන්න අහන්න දකින්න. ඥානතෝ පස්සතෝ කියන එක. ඒක තමයි දැන් බුදුහාමුදුරුවෝ උසස් කියලා කිව්වේ මේ දාන දෙනවට වඩා බුදුහාමුදුරුවන්ටම දානේ පිළිගන්න නැහැ 100කට වඩා වටිනවා කියලා මේක එක ක්ෂණයක් මෙනෙහි කරන්න පුළුවන් නම්. ඉදර්ශන මේ බුදුහාමුදුරුවෝ කියලා තින්නේ ඈ දාන දැන් ගිහින් දෙන්න හදන ඒවා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඉන්න තැන දාන පිළිගන්නුවා ඒ වගේ ඒවා 100කටත් වඩා අනුසස් තියනවා මේක සුළු මොහොතක් දකින්න පුළුවන් නම් විදර්ශනය කරන්න පුළුවන්.
ඒක තමයි බුදු පූජාව කියලා කරණේවා ඔක්කොම
ඒවට වඩා නරක නෑ ඒවට වඩා ගොඩාක් හොඳයි මේක මෙනෙහි කරනවා. හරි ධර්මය දකින්නවනේ ඔකට තමයි ප්‍රතිපත්ති පූජාව කියන්නේ. ඉතින් මේ කාලය තුල දැන් හිතා ගන්න පුළුවන් කොහොම කුසල් ගොඩාක් ඇති වුණාද කියලා කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඉතින් සතුටු වෙන්න පුළුවන් පින් ගොඩාක් කළා. ඒතර පින් රැස් කරපු මොහොතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා. දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා. මේ ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු ආසනාව වේවා. මෙහෙම සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේකයන් කිසි දුකක් කරදරයක් බාධකයක් කපල උපද්‍රවයන් අරකක් වෙන්න තියනන ඒ හැමගෙන් අප සයම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනාවෙන්න කියලා මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැන් අපට ඔහම අනුමෝදන් කරන්න වෙලා තියෙන්නේ කල් දාපු අයට. නේද? ජීවත්ව ඉද්දි ධර්මයක් අහලා ඔබ තේරුම් ගත්තේ නැති හින්දානේ පින් අනුමෝදන් කර කර ඉන්න ඕන. ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න එපා. ධර්මය මේ ජීවිතේම අවබෝධ කරගෙන සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් වෙන කාගෙන්වත් පින් ඕනේ නැහැ. හරි. එතකොට නරක තැන්වල උපදින්නේ නැහැ. මේ සම්මාදිට්ඨිය ලෝකේ ගැන දැක්ම, හරි දැක්ම ඇති වුණා නම් නරක තැනක උපදින්නේ නැහැ. හරි. ඒකයි මේකේ වටිනාකම. ධර්මය අවබෝධ කරගන්න. පින් අවශ්‍ය වෙන්නේ නැහැ ධර්මය දැක්කම. Taman ධර්මය දැක්කනම් එදායින් පස්සේ පින් අවශ්‍ය වෙන්නේ නැහැ. නිවන් මාර්ගයට වැටෙනවා. කොහෙන් හරි ධර්මයමයි අහන්න ලැබෙන්නේ. එහෙනම් ඒ දැක්ම ඇති කරගන්න. ඊළඟට අපි මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපි ප්‍රාර්ථනා කරන්න ඕන එක. අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයෝ ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු ධර්මය පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්න ලැබෙන්න මේ පින් හේතු වාසනා වෙන්න. මොක තමයි ප්‍රාර්ථනා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි නොදන්න හින්දා අවිද්‍යාව හින්දා කරන සංඛාර. අර බල්ලා හදන සංඛාර වගේ ලෝකෙට අයිති දේවල් හදනවා. ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණේ තමයි අනිත්‍යයි අපෞදුකටපත් කරනවා අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධර්මතා සේරම ආත්මගතියක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ඒව ඇත්ත ඇති හැටි තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ රැවටිලා හදන දුක කලකිරිලා අතාරිනවා. තනින් බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. ඉතින් කොහොම හරි
දැන් මේ බදාදා මේ වෙලාව හොඳයිද අපි කරගෙන යමු.